දැන් මුලින්ම සමාධියට අදාළ දේවල් තමයි මොනවද අපේ යටපත් වෙන්නේ? පංච නීවරණ. නීවරණද? නීවරණ කියන්නේ මේ මාර්ගයේ අහුරන දේවල්. මාර්ගයේ වළක්වන දේවල්. නේද? දැන් සමාධිය වළක්වන දේවල් තමයි ওই නීවරණ ටික. හිත එහෙම එහෙ දුවනවා. හිත දුවනවා. ආගෙද ෆෝන් එක බලන්න. හිත එහෙම එහෙ දුවනවා. නේද? හිත දුවන හේතු පහක් තියෙනවා. දැන් අපි ප්‍රධාන වශයෙන් කිව්වා ඇලීමයි ගැටීමයි කියලා. ඈ? නේද? ඒකට ඇලීම කියන එකට ඔය පාලියෙන් දෙන ඒ නම තමයි කාමච්ඡන්දේ. කාම කියන්නේ මේ පංච ඉන්ද්‍රයන් පිනවන්න තියෙන ආසාව. ඇහැ, කන, නාසය, දිව, ශරීරය. නේද? ඔය පහ පිනවන්න තියෙන අවශ්‍ය මේ ආසාව. කාමය කියන්නේ. ඒතට ඒකට තියෙන කැමැත්ත තමයි කාමච්ඡන්දය. ඒතට ඒවා පිනවන්න නම් ඒවට හොඳ අරමුණු ලැබෙන්න ඕන නේද? ඇහැ පිනවන්න නම් ඇහැට ලස්සන රූප, කැමැති රූප දකින්න ආසාව. කන පිනවන්න නම් ඒ මිහිරි ශබ්ද, කනට කැමැති අපි කැමැති ශබ්ද අහන්න තියෙන ආසාව. ඈ නාසයට හොඳ සුවඳ, දිවට රස, කයට හොඳ සනීපෙට තියාගන්න ස්පර්ශ පහස. නේද? ඔවට තියෙන කැමැත්ත මතු වුණහම ඒවා පස්සේ හිත දුවනවා, හිත වැඩ කරනවා. හිත වැඩ කරනවා කියන්නේ එකඟ වෙන්නේ නැහැ කියන එක. නේද? සමාධිය නැති කරනවා. ඊළඟට ගැටෙන ගතියක් එනවා. දැන් ඒවා ලැබෙන්නේ නැති වෙනකොට අපිට තරහ යනවා. නේද? වෙන කෙනෙක් ඒවා ලබා ගන්නකොට තරහ එනවා. එතකොට ඒ මතුවෙන්නේ ව්‍යාපාදේ. කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි. ওই දෙකෙන්ම හිත දුවනවා. හිත එකඟ වෙන්න දෙන්නේ නැහැ. හරි. ඊට අමතරව නිදිමත ගතිය, කම්මැලිකම එහෙම තියෙනකොටත් ටිකක් අමාරුයි භාවනා කරන්න නේද? ඒ තීන මිද්දේ. ඊළඟට හිතේ නොසන්සුන්කම වැඩි වුණහමත් අමාරුයි. ඒ උද්දච්චය. හරි කලබලයි හිත. කිසිම හේතුවක් නැතුව එහෙම හි දුවනවා. හරි කලබල ගතිය. ඊළඟට එකෙම කෑල්ලක් තමයි පසුතැවෙන ගතිය. අනේ මට ගිය සතිය එන්න බැරි වුණානේ භාවනාවට. ඕක මතක් කර කර පසුතැවිලා හරියන්නේ නැහැ. නේද? ඒ වගේ කරන්න බැරි වුණා හොඳ වැඩක්. එහෙම නැත්තම් කරපු වැරදි වැඩක් මතක් කරනවා. සතෙක් මැරුවා හරි මොකක් හරි ඒවා සිහි වෙනකොට ඒ නේද? පසුතැවෙනවා. ඒකට ඒ පසුතැවෙන ගතියෙනුත් හිත එකඟ වෙන්න දෙන්නේ නැහැ. ඒ උද්දච්ච කුක්කුච්ච නීවරණ. අනිත් එක තමයි තීන මිද්දේ කියන එක. තීන මිද්දේ නෙමෙයි විචිකිච්ඡාව නේද? විචිකිච්ඡාව කියන්නේ සැක කරන ගතිය. දැන් මුලින් අපිට ඉතින් සැක තියෙනවා. ඒ සැක තියෙන එකේ වරදක් නැහැ. හරි? සැක දුරු කරගන්න ඕන තමයි. දැන් මොනවා හරි දැන් සමහරු ප්‍රශ්න අහන්න ගිහුවහන් අහන්නේ නැහැ මගේ සැකේ තියෙන විචිකිච්ඡාව කියලා. එහෙම ඉඳලා විචිකිච්ඡාව දුරු වෙන්නේ නැහැ. නේද? මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අහලා සාකච්ඡා කරලා නේද? වාද කරලා ඒකට එකඟ වෙන්නේ නැත්නම් මොනවා හරි කියලා කොහොම හරි තමන්ගේ සැක දුරු කරගන්නවා. හරි? එතකොට සැක දුරු වෙන්නේ දැන් ධර්මය ගැන සැක දුරු වෙන්නේ ධර්මයේ හැසිරෙනකොට. දැන් ඔන්න ඔයගලන්ට මට කියත හැකි දැන් සමාධිය ගැන සැකයක් තිබුණා නම් දැන් ඒ සැක දුරු වෙන්නේ. ඇයි? සමාධිය අත්දකින්න. නේද? දැන් අත්දකින්න කලින් ඕක ගැන කොච්චර කතා කළත් මේ මොකද්ද කියලා කියන්න බෑනේ. දැන් තමන්ම ඉඳලා අත්දකලා දන්නවා මෙන්න මේකයි සමාධිය කියන්නේ. නේද? හිත එකඟ වෙලා ඉන්නකොට තමයි ඒක තමන්ට අත්දකින්න පුළුවන්. ඒ විදිහට තමයි මේ විචිකිච්ඡාව ටික ටික දුරු වෙනවා. ඔය අත්දකිනකොට දැන් ධානා වඩනකොට ඊටත් වඩා සැක දුරු වෙනවා. ඒ කියන්නේ නිකම්ම විශ්වාස කරන්න කියනවා නෙවෙයි. එහෙම විශ්වාසයක් නෙවෙයි. මේක තමන්ට ප්‍රත්‍යක්ෂ වීම තුලින් තමයි සැක දුරු වෙන්නේ. හරි? දැන් ධානයක් කරන්න කිව්වහම සමහරවිට මේ ධානයද කියලා සැකක් ඇති වෙන්න පුළුවන්. ඒක හොඳයි. නැත්නම් මේකමයි කියලා පිළිගන්න එක නෙවෙයි. ඕව වඩනකොට ඒ තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ සැක දුරු වෙන වෙලාවක් එනවා. එතකන් ඒ සැකේ තිබුණට කමක් නැහැ. මොකද නැත්තම් මේ ගොරුවක් නම් එහෙම නේද? එහෙමම පිළිගන්නත් හොඳ නැහැ. ආවට ගියාට කවුරුවත් කිව්වට එහෙම පිළිගන්නත් එපා. හරි. ධර්මයේ හොයන්න ඕන හොඳට හොයන්න ඕන. ඒ හොයලා අත්දැකලාමයි සැක දුරු වෙන්නේ. ඒකට සමාධිය ප්‍රබල වෙනකොට වෙන්නේ ওই නීවරණ ටික යටපත් වෙනවා. ඔයගලන්ට හොඳට අත්දකින්න පුළුවන් අපි පටන් ගන්නකොට තිබුණ නීවරණ දැන් ගොඩක් අඩුයි. නේද? මුල දවසේ එහෙම හරි අමාරුයිනේ හිත එකඟ කරන්න කිව්වට. නේද? එහෙම හේ දුවනවා. ඒ අන්තන් සද්දයක් ඇහුණාන් ඇති හිත දුවන්නේ. දැන් එහෙම දුවනවද? දැන් අරෙහි ළමයි කෑ ගහනවා ඇහෙනවා නේද? හොඳට අහන් හිටියොත් සද්දේ. මුල දවසේ කිව්වනම් මෙතන කොහොමද භාවනා කරන්නේ මේ සද්දනි කියලා කිය. දැන් එහෙම බාධා නැහැ නේද? ඔව්. අඩු කියන්නේ ඒ තියෙන සද්දේ අඩු වුණාද නැත්නම් අපේ හිතේ ඇතුලේ වෙනස වුණේ. නේද? අන්න ඒකයි හිතේ තියෙන නීවරණ යටපත් වුණා කියන්නේ. හරි. දැන් වෙනදනම් ওই සද්ද ඇහෙනකොට තරහ යනවා. දැන් ව්‍යාපාදේ යටපත් වුණා හින්දා ඒක ගාණක් නැහැ. නේද? නැත්තම් ওই කුරුල්ලෝ කෑ ගහන එකත් ලොකු සද්දයක්. නේද? භාවනා කරද්දී. ඒවට දැන් හිත ඇදිලා යන්නේ නැහැ, තරහ යන්නේ නැහැ. ඒක තමයි නීවරණ යටපත් වෙනවා කියන්නේ. ඒව තිබුණාට Tamanට හොඳට සමාධියේ ඉන්න පුළුවන් නේද? හිත එකඟ කරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. හරි? ඉතින් මේ නීවරණ සැරින් සැරේ මතුවෙන්න පුළුවන් සමාධිය තියෙද්දී. මේ හොඳට ඉන්නා හිටපු ගන්න ඉදි මත එන්න පුළුවන්. නේද? සමහර වෙලාවල. මේ නීවරණ මතුවෙනවා. එතකොට අපි දැන් භාවනා කරලා සමාධිය ප්‍රබල වෙනකොට නීවරණ වලට මතුවෙන්න අමාරුයි. දැන් ප්‍රථම ධානයේ ඉන්නකොට නීවරණ මතුවෙන්නම බෑ හරියට ධානයේ තියනවනේ. හැබැයි හරියට ධානයේ තියෙන එක ප්‍රගුණ කරලා හොඳට හදා ගන්න ඕනේ. හිතකන් ටිකක් ඕවා මතුවෙන්න ඉඩක් තියෙනවා. දැන් සමාධිය වුණත් හොඳට තියෙන වෙලාවල් තියෙනවා, එච්චර හොඳට නැති වෙලාවල් තියෙනවා. නේද? ඒ වගේ තමයි ධානය. ඒක හොඳට තියෙන වෙලාවක් තියෙනවා, එච්චරම නැති වෙලාවකුත් තියෙනවා. ඒ අපේ අර ප්‍රගුණ කරපු බව මදි. හරි. මං කිය වශී කරලා නැහැ තාම. වශී කරාම හරි ප්‍රබලයි ඒක. එතකොට ඒවා මතුවෙන්නේ. හරි. දැන් ධානයේ හොඳටම තියෙනවා නම් ප්‍රථම ධානයේ නීවරණ මතුවෙන්නම බෑ. ඒ කියන්නේ හිත පොඩ්ඩක්වත් දුගන්නේ නැහැ. එහෙම ඒ ප්‍රබල தත්ත්වෙට එනකන් Taman ඒක වැඩි දියුණු කරගන්න ඕනේ. දැන් සමාධිය වැඩි දියුණු වුණා වගේ ඊළඟ අවස්ථාවත් වැඩි දියුණු කරගන්න පුළුවන් ටිකින් ටික. එහෙමයි. ඒවා කරන්න තව ප්‍රගුණ වෙනවා. හරි. ඒවා දවස ගානේ කරන්න කියන්නේ ඒකයි. ඒ ඔය කරන ටික දවස ගානේ කෙරෙනවා නම් එතකොට අර පුරුද්ද එනකොට මේ ඒවා ප්‍රගුණ වෙනවා. හරි. එතකොට ওই නීවරණ වලට මතුවෙන්න බැරි වෙනවා. හරි. යටපත් වෙන්න ඒවා දුර්වල වෙනවා නීවරණ. එතකොට ඒ සමාධිය වැඩි වීම ඉතින් මේ නිවන් මාර්ගයේදී තියෙන චතුර්ථ ධානයේ දක්වා සමාධිය වඩන්න කියලා. හරි. ඒකට හේතු තියෙනවා. දැන් ප්‍රථම ධානයේදී අපි කිව්වා මොනවාද ධානාංග පහක්? ඔව්. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගද කියන ධානාංග පහක් ප්‍රබල වෙනවා. හරි. ඒ හින්දා තමයි නීවරණ වලට මතුවෙන්න බැරි. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගද. නෑ නෑ දැන් මෙතන විතක්කය කියන්නේ භාවනා අරමුණට හිත ගේන ගතිය. හරි. හිත දුවන්න හදනකොට ආයි ඇදලා ගන්නවා අරමුණට. හරි. එතකොට විතක්කය තියෙන නම් හොඳ අවදියෙන් ඉන්න ඕන. අවධානී තියාගෙන ඉන්න ඕන. නිදිමතේ පුළුවන් ද ඕක කරන්න? බෑ. සීන මිද්දේ තියෙද්දි විතක්කය තියාගන්න බෑ. හරි. දැන් විතක්කේ බලවත් වෙනකොට සීන මිද්දේ එන්නේ. ඒ කියන්නේ අපි අරමුණට හිත යොමු කරන ගතිය විතක්කය. විචාරය කියන්නේ ඒකේ ටිකක් රැඳවිලා ඉන්න විමසන ගතියක් වගේ. ඒ අරමුණම මේ ඔව් ඒකේ රැඳිලා ඉන්න ගතියක් තියෙනවා. හඳුර ගන්නවා වගේ. එහෙනම් විචාරණ. ඒතර විතක්කයයි විචාරයයි එකට තියෙන්නේ. මේකේ ගෙනාහම ඒකේ රැඳෙන ගතිය විචාරය. හරි. ඊළඟට දැන් විචාරණ කොට සැකය දුරු වෙනවා. විචාරණවා කියන්නේ ඔවා ඉබේ වෙන්නේ මේ හිතලා කරනවා නෙවෙයි. හරි ඒකේ බලා ඉන්නවා කියන්නේ නිකන් ඒක තව විමසනවා වගේ වැඩ. හරි. විතක්ක ਵਿਚාර එකට පිහිටන්න. අරමුණට ගෙනාවහම අපි ටිකක් ඒ දිහා බලා ඉන්න ගතියක් තියෙනවා. හරි. ඒක තමයි ਵਿਚාරය. එතකොට ඊළඟට එනවා දැන් හිත එකඟ වෙනකොට ඔන්න Tamanට දැන් ගොඩක් අය දැනිලා තියෙනවා හරි සතුටක් තියෙනවා නේද? ආ සමාධිය නැතුව ඉන්නකොට වගේ නෙමෙයි දැන්. හරි ඒකේ ඉන්නකොට නිකන් හරි ප්‍රීතියක් දැනෙනවා. ඒක තමයි ප්‍රීතිය කියන්නේ. ඒ වත් අර ප්‍රබලව දැනෙන වෙලාවල් තියෙනවා, එච්චර දැනෙන්නේ නැති වෙලාවල් තියෙනවා. හරි. ඒ ධානයේ හොඳටම තියෙද්දි තමයි ඒවා හොඳටම දැනෙන්නේ. ඒ සරින් සරේ සමහර වෙලාවට ලොකු සතුටක් අත්දකලා ඇති. දැන් ඔහොම ඉන්නකොට නේද? ඒකට විතක්ක ਵਿਚාර ප්‍රීති. සුඛ සුඛ කියන්නේ මේ ශරීරයට හරි සුවයක් තියෙනවා. සැහැල්ලුවක් වෙයි මේ අර දැඩි වේදනා නැති වෙනවා. යන්තම් තියෙන්න පුළුවන්. අර මුලින් තියනනේ නිකන් ඉරියව වෙනස් කරන්න මොනවා වගේ. ඒ වේදනා අයින් වෙනවා. නැත්නම් පැය ගාණක් වුණත් පැයක් වුණත් ඉන්න පුළුවන් ඒ ඉරියව්වේ. නේද? ඒ දැනෙන්නේ නැහැ. ඊළඟට ශරීරයට හරි සුවයක් තියෙනවා ඉන්න ඉන්න. සුඛය. ඊළඟට ඒකාග්‍රතාව කියන්නේ ඒකාග්‍රතාවය. චිත්ත ඒකාග්‍රතාව. එක එකඟ වීම ඒක අරමුණක තියෙනවා. ඒකාග්‍රතාව. හරි. එතකොට ඔය පහ දැන් සමාධියෙත් සරින් සරේ මතුවලා නැති වෙන්න පුළුවන්. දැන් ධානයේදී ඒ ටික ප්‍රබල වෙනවා. සමාධියට වඩා. හරි. ප්‍රථම ධානයේදී. අර විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රත. දැන් අපි ප්‍රථම ධානයේත් ඔය එක එක විදිහට ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන යනකොට නීවරණ දැන් දුර්වලයි ගොඩක්. නේද? එතකොට එනවා දැන් හිත දුවන්නේම නැති ගානකට ඔන්න හිත මේකට පුරුදු වෙනවා. හරි. හොඳට මේක වඩනකොට හරි ඉක්මනට රැස් පියාගත්ත ගමන් මේ සමාධිය ඒ කියන්නේ නීවරණ දැන් හොඳටම දුර්වලයි. ඒ කියන්නේ හිත වෙන අරමුණු වලට දුවන්නේ නැහැ. නේද? මේ අරමුණේම තියෙනවා. දැන් වෙන අරමුණු වලට දුවන්නේ නැත්නම් අපිට සරින් සරේ ඕක ආපහු ගේන්න ඕනද?
නැහැ. විතක්ක ਵਿਚාර නැති
වෙනවා. අන්න විතක්ක ਵਿਚාර අවශ්‍ය නැති වෙනවා ඒකට. නේද? ආපහු ගේන්න ඕන කමක් නැහැ මේකේ තියෙනවනේ. දුවනවා නම් ගේන්න ඕන. තමන්ට හොඳට මේක ප්‍රගුණ වෙනකොට ප්‍රගුණ වෙනකොට විතක්ක ਵਿਚාර අවශ්‍ය නැති වෙනවා. විතක්ක ਵਿਚාර වල තියෙන ටිකක් රළු ගතිය. ඒක අත්දකින්න පුළුවන් වෙන්නේ ඇත්තටම දෙවෙනි ධානයේ කරනකොට. මොකද දෙවෙනි ධානයට යනවා කියන්නේ විතක්ක ਵਿਚාර අයින් වෙනවා. පළවෙනි ධානයේදී විතක්ක ਵਿਚාර තියෙනවා. දෙවෙනි ධානයට යනකොට විතක්ක ਵਿਚාර අයින් වෙනවා. ඉතුරු වෙන්නේ මොනවද? ප්‍රීති සුඛ ඒකාග්‍රත. ඔන්න ඕකෙදි තමයි ප්‍රීතිය හොඳටම දැනෙන්නේ. දැන් විතක්ක ਵਿਚාර තියෙනකොට ප්‍රීතිය එච්චර දැනෙන්නේ නැහැ. විතක්ක ਵਿਚාර අයින් වුණාම ඊළඟට හොඳට දැනෙන දේ තමයි ප්‍රීතිය. ලොකු සතුටක් තියෙනවා. ඇයි දැන් කිසිම වහන්සියක් නැතුව මේක ඉන්න පුළුවන්. නේද? එතකොට දැනෙන ප්‍රීතිය බොහොම බලවත්. අපි අර උත්සාහයක් කරන් ඉන්නවා වගේ නෙවෙයි. හරි සතුටක් එනවා දෙවෙනි ධානයේ. ඒ කියන්නේ ප්‍රීතිය හොඳටම අත්දකින්න පුළුවන් දෙවෙනි ධානයේ. පළවෙනි ධානයේදී ඔය යන්තම් දැනුණාට දෙවෙනි ධානයේදී තමයි හොඳටම ප්‍රීතිය අත්දකින්න පුළුවන්. මොකද එතකොට ඉතුරු වෙන්නේ ප්‍රීති සුඛ ඒකග්ගත විතරයි. ඒ තුන. ධානාංගවලින්. හරි. ඊළඟට ඕකත් ප්‍රගුණ කරගෙන යනකොට ප්‍රීතියත් අයින් වෙනවා. දැන් අපි නිකන් පැණි රසම කකා හිටියොත් රස දැනෙනවද? ටිකක් වෙලා යනකොට. නැහැ. අන්න ඒ වගේ දෙයක් වෙනවා. දැන් ප්‍රීතියෙන් සතුටක් වෙන්නට ඒකත් අයින් වෙලා යනවා. හරි. ඊට පස්සේ ඒ මට්ටම එනකොට තුන්වෙනි ධානය. එතකොට ප්‍රීතියත් අයින් වෙනවා අර ධානාංග වලින් ඉතුරු වෙන්නේ මොනවද? සුඛ ඒකග්ගත කියන දෙක තමයි අයින්. ඉතුරු වෙන්නේ. දැන් ඔන්න ඔතෙන්දි තමයි සුඛ කියන එක හොඳට දැනෙන්න ගන්න. කියන්නේ තුන්වෙනි ධානය. තුන්වෙනි ධානය වඩන කෙනාට තමයි හොඳ මොකද්ද මේ සුඛ කියන එක අඳුර ගන්න පුළුවන් වෙන්නේ. හරි? මොකද අනිත් ඒවා නැහෙනි. දැන් රළු ඒවා විතක්ක ਵਿਚාර නැහැ, ප්‍රීතිය නැහැ. ඊළඟට හොඳට අත්දකින්න පුළුවන් එක තමයි සුඛය. මේ තුන්වෙනි ධානයේදී සුඛ ඒකග්ගත දෙක විතරයි. ද සුඛයක් සැපයක් දැනෙනවා ශරීරයට. ඊළඟට චිත්ත ඒකාග්‍රතාවය එහෙමම තියෙනවා, හොඳටම තියෙනවා. එහෙම ඒ දැන් සුඛයත් විඳ විඳ ඉන්නකොට ඒකත් ඒක හැරෙනවා. ඊළඟට උපේක්ෂා ගතිය. මුලදී ආසාව තිබුණාට ඊළඟට ඒක උපේක්ෂා ගතියට හැදෙනවා. එතකොට චතුර්ථ ධානයට යනකොට වෙන්නේ සුඛ කියන එක උපේක්ෂා ගතියට හැරෙනවා. එතකොට මොනවාද ඉතුරු වෙන්නේ? උපේක්ඛා ඒකාග්‍රත. උපේක්ෂාවයි ඒකාග්‍රතාවයයි තමයි චතුර්ථ ධානයේ තියෙන්නේ. දැනට වචනෙන් නේ දන්නේ උපේක්ෂාව කියන එක නේද? මොකද්ද උපේක්ෂාව කියන්නේ? මැදිස්ත බවක් නේද? ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ වගේ. දැන් ඕක Tamanට අත්දකින්න පුළුවන් මේ මොකද්ද කියන එක හතරවෙනි ධානය. ඒකයි මේ හතරවෙනි ධානය හරි වැදගත් වෙන්නේ. මාර්ගයේ ඉස්සරහට යන දැන් Taman ඇත්තටම අත්දකින්න මොකද්ද උපේක්ෂාව කියන එක. හරි. ඒකෙදි ධානයේ ඉන්න පුළුවන් හරි සුවයක් තියෙනවා. ඒ වුණාට ඒකේ ඕනවට වඩා ඇලීමකුත් නෑ. ඔහේ ඉන්න පුළුවන්. අනිත් ධ්‍යාන ඔක්කොටම වඩා හොඳයි හතරවෙනි එක. ශරීරේ නොදැනෙන ගානට වගේ අඩු වෙලා. දැන් සුඛ ගතියත් අයින් වෙලානේ. නේද? එනාර ශරීරේ තියෙනවා කියලා දන්නවා. ඉන්න හරිය පහසුයි. නේද? ඕනතරම් වෙලා ඉන්න පුළුවන්. කිසි කරදරයක් නැහැ. එනාට ඒකේ අනවශ්‍ය ඇලීමකුත් නැහැ. අර විඳීමක් කියලා දෙයක්කුත් නැහැ. උපේක්ෂා ගතිය තමන්ට හොඳට අත්දකින්න පුළුවන් චතුර්ථ ධානයේ. හිතත් හොඳට එකඟ වෙලා ඒකාග්‍රතාවයත් හොඳට තියෙනවා. හරි. ওই මට්ටම තමයි චතුර්ථ ධානය කියන්නේ. පැහැදිලිද? දැන් ඔයගලන්ට පේනවා මේ සමාධිය එක එක මට්ටමට දියුණු වීමක් මේ වෙන්නේ. ධාන කියලා කියන්නේ. හරි. මුල තිබුණට වඩා ටික ටික ප්‍රබල වෙනවා. එතකොට ඒ හිත එතකොට හොඳ පැහැදිලි චතුර්ථ ධානයට එනකොට. එතකොට ඒකයි මේ චතුර්ථ ධානයේ වඩා ගත්තොත් ඊට පස්සේ හරි ලේසි අපිට ධර්මය අවබෝධ කරගන්න. විදර්ශනාව නැත්තම් ප්‍රඥාව වඩන්න පහසු වෙනවා. ඔය විදිහට සමාධිය අපි දියුණු කරගත්තොත් චතුර්ථ ධානයට. ඒ හින්දා තමයි මේ සීල සමාධි ප්‍රඥා මාර්ගයේදී සමාධිය කියන එක සම්මා සමාධිය කියන එක චතුර්ථ ධානය දක්වා මේ හිත දියුණු කරන්න කියලා ඒ සූත්‍ර බොහොමයක සඳහන් වෙනවා ඒක. හරි. රූපාවචර ධාන කියලත් ওই ධාන හතරටම කියනවා. ඒකට හේතුව තමයි රූපයක්. රූපය කියන්නේ මෙතන ශරීරය. ශරීරයේ තියෙනවා කියන හැඟීම තියෙනවා. දැන් ඔයගොල්ලෝ සමාධියේ හිටියට ශරීරයේ තියෙනවා කියලා දන්නවා නේද? ප්‍රථම ධානයේ හිටියක් දන්නවා. මරුණොත් ඒකට අදාළ බ්‍රහ්ම ලෝකේ. ඔව්. ඒ ධානයක ඉද්දි මරුණොත් ධානයට අදාළ බ්‍රහ්ම ලෝකේ උත්පත්ති ලැබෙනවා. ඒකට අදාළ අරූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා. අරූපාවචර ධානයකට සමය දිලා ඉද්දි මරුණා. ඉතින් බය වෙන්න ඕනේ නැහැ, අපාගත වෙන්නේ නැහැ. අරූපාවචරගෙන් රූපයක් නැහැ. සිත විතරයි. එතකොට දැන් අරූපාවචර තියෙනවා හතරක්. ඔය මං කිව්වේ රූපාවචර හතරනේ. ඊළඟට අරූපාවචර ධානයක් තියෙනවා හතරක්. මොනවාද? ආකාසඤ්ඤායතන. විඤ්ඤාණඤ්ඤායතන. ආකින්චඤ්ඤායතනය. නේව සංඤා නාසඤ්ඤායතන. එහම හතරක් තියෙනවා. දැන් ඒ හතරේදී වෙනස තමයි හිත විතරයි. නිකන් පා වෙනවා වගේ. ඈ ශරීරය දැනෙන්නේම නැහැ. රූපයක් තියනවාද කියලා කිසිම හැඟීමක් නැහැ. එහා එහා. පස්වෙනි ධානය. ආකාස සංඥායතනය කියන පස්වෙනි ධානය.
ඒක ශරීරයෙන්
නේ. උපේක්ෂා කියන එක නැති වෙනවා.
ආයුෂ කියන්නේ මැරිලා ගිහින් ඉපදුනොත් ඒකට අනුරූප බ්‍රහ්ම ලෝකයේ ආයුෂ වැඩි ඊට පල්ලෙහායකට වඩා. හරි කල්ප ගණන් වලින් තියෙනවා. ඔව්. කල්ප 80,000ක් ඒ වගේ ගණන් වලින් ආයුෂ කියන. අවුරුදු නෙමෙයි. කල්පයක් කියන්නේ කොච්චරද නේද? අපිට හිතා ගන්නවත් බැරි තරම් දිගයි. දැන් මේ කල්පේ තාම බුදුරුත් හතර නමක් පහළ වෙලා තවත් බුදු කෙනෙක් පහළ වෙනකන් තාම එක කල්පයක්. නේද? ඒ වගේ කල්ප 84,000ක් කියනකොට ඒක හිතා ගන්නවත් බැරි කාලයක්. කල්ප ගණන් වලින් තමයි බ්‍රහ්ම ලෝකවල ආයුෂ තියෙන්නේ. හරි. අපේ මනුෂ්‍ය ලෝකෙ ඉතින් අවුරුදු ගණන් වල ඉන්නේ නේද? ඈ? අවුරුදු 84,000ක් විතරත් ඉන්න පුළුවන්. ලක්ෂයක් විතර එහෙම ආයුෂ වැඩි වෙන කාලක් තියෙනවා මනුෂ්‍ය ලෝකෙ. හැබැයි කල්පයක් වැඩි වෙන්නේ නැහැ. කල්ප තියෙන්නේ මේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, ඒ වගේ තැන්වල කල්ප. ඒ පෙරේත ලෝකවලත් තියෙනවා. කැමති නම් ගිහින් ඉන්න. අනිරය. මේ දෙවයි කල්ප ගණය. ඒ පහලට ගියත් ආයුෂ වැඩි. ඉහළ ගියත් ආයුෂ වැඩි. විඳවන්න ගියත් වැඩි. සැප විඳින්න ගියත් වැඩි. මනුෂ්‍ය ලෝකේ බොහොම මැද හරියේ තියෙන. බොහොම අඩුයි ආයුෂ. හරි. ඒකයි ඔය මනුෂ්‍ය ලෝකේ බොහොම ටික කාලයයි ඉන්න පුළුවන්. ඔව් දැන් අවුරුදු 100 කියන එක වෙන ලෝකයක නිකන් ඇහිපිය ගහන මොහොත වගේ කෙටි කාලයක් ඒවයි ආයුෂ එක්ක බලනකොට. දැන් පහළම දිව්‍ය ලෝකයේ ඇයට තේින්නේ මිනිස් ජීවිතේ නිකන් ඇහිපිය ගහන මොහොතක් වගේ. ඒ තරම් දිගයි එහෙ ආයුෂ. ඔව්. ඉතින් මේ බොහොම සුළු කාලයක් දැන් අපි දැන් සමහර සත්තු ඉන්නවනේ බොහොම දවසයි දෙකයි ජීවත් වෙන. දැන් මදුරුවෙක් ගත්තොත් සතියක් විතර නේද? ඈ? ඈ දවස් 7යිද 8යිද නේද? දැන් අපිට හිතුණහන් අපේ ආයුෂ එක්ක මදුරුවගේ ආයුෂ මොකද්ද? සතියකින් ඉවරයි. නේද? බොහොම සුළු කාලයක්. ඒ වගේ අර වගේ දිග ආයුෂක ඉන්න අයට මනුස්ස ජීවිතේ හිතෙන්නේ නිකන් ඇහිපිය ගන්න මොහොතක් වගේ. හරි. එතකොට ඒවට අනුරූප ලෝක. දැන් මරණ මොහොතේ මේ මට්ටම යනනම් හිත වැඩිලා තියෙන්නේ. එතකොට ඒකට අනුරූප ප්‍රතිසන්දියක් තමයි ලබන්නේ. හරි. එතකොට ඔන්න මැරෙන්න බය නැති කරගන්න හොඳ විදිහක් ධානයක් වඩා ගන්න එක. හරි. අපාගත වෙන්නේ නැහැ එතකොට. හරි. ඔව් ඉතින් ඒ කාලේ ගත කරන්න වෙනවා ගියොත්. ඈ ඔව් ඉතින් ඒක තමයි ඒක දුකේ කෙලවර නෙමෙයි. බ්‍රහ්ම ලෝකෙට ගියා කියලා දුක කෙලවර වුන්නේ නැහැ. තාම සංසාරේ. කවදා හරි ඒ කල්ප ගාන ඉවර වුණහම ආයි ඉතින් කොහේ යයිද දන්නේ. තිරිසන් ලෝකෙට වුණත් යන්න පුළුවන් ඊට පස්සේ. මොකද ඊ ළඟට ආවේ හිතට අරමුණු වුණේ අකුසලයක් නම් ඒකට අනුරූපව තමයි ඊළඟට ප්‍රතිසන්දි. නිවන් දකින්න මෙහෙමයි. මනුෂ්‍ය ලෝකෙට එන්නම ඕන කියලා එකක් නැහැ. දැන් නිවන් මාර්ගයට වැටිලා ඒ තැනකට ගියොත් සම්පූර්ණ කරන්න පුළුවන්. හරි. ඒ මාර්ගයට වැටිලා ඒවයි ඉන්නකොට දැන් ඔව්. දැන් සමහර බ්‍රහ්මයෝ එනවනි මනුෂ්‍ය ලෝකෙට බණහන්. බුදු කෙනෙක් පහළ වුණහන් එහෙම. නේද? මේ ධර්ම සාකච්ඡා වෙන තැන්වලත් එනවා දෙවි දේවතාවුන් ඒ බ්‍රහ්ම එහෙම. ධර්මයට කැමති අය ඇවිල්ලා අහගෙන ඉන්නවා. එතකොට ධර්මයක් ඇහෙනකොට අවබෝධ කිරීමේ ශක්තිය තියෙනවා. බුදුදහමනේ. මාර්ගඵල ලබන්න පුළුවන්. මාර්ගයට වැටිලා නම් හරි. සම්මා දිට්ඨිය ඇති වෙලා නම් ඒගොල්ලන්ට අපි කියනවා සම්මයා දෘෂ්ටික දෙවිවරු කියලා. බුදුදහම ගැන පැහැදීමක් තියෙනවා නම් එතකොට ඒගොල්ලන්ට බණ අහන්න කැමැත්ත ඇති වෙනවා. ඔව්. ආරේ මාර්ගයට වැටිලා අඩු ගානේ ඒ ගැන පැහැදීමක්වත් තියෙනවා. ශ්‍රද්ධාව හරි ඇති වෙලා. හරි. ශ්‍රද්ධානුසාරී කියන්නේ. ඔව්. පුළුවන් කියන්නේ ඒගොල්ලන්ට තමයි හිතෙන්නේ ධර්මයක් කතා වෙනකොට ඔතෙන්ට ඇවිල්ලා අහන්න. ශ්‍රද්ධාවක් තියෙන කෙනාට එන්න හිතෙනවා. හරි. ඔය එතන සද්දේ නෙමෙයි යතන වැදගත් වෙන්නේ. අර්ථය. ඕකේ තාලේ නෙමෙයි. හරි. දැන් අභිධර්ම ඉගෙන ගන්නකොට ඕක වරද්ද ගන්නවා. මේ තාලේ අහගෙන ඉඳලා මේ අවබෝධ වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඒකේ අර්ථය හොයන්න හිතෙනවා. ඇහෙනකොට හිතෙනවා මෙතන මේ ධර්මයක් කතා වෙන්නේ. මේක අහගෙන හිටියොත් හොඳයි කියලා හිතෙනවා. එහෙම හිතුනොත් නේ අහගෙන ඉන්නේ නේද? අහගෙන ඉන්නකොට අහගෙන ඉන්නකොට අවබෝධ වෙන්නත් පුළුවන්. දැන් අපි ඔන්න බලන්න දැන් චතුරාර්ය සත්‍ය කියලා අහලා තියෙනවා. නේද? ඒක දන්නවනේ. දුක දුකට හේතුව දුක නිරෝධය මාර්ගය. දැන් අහලා තියෙනවා. අහලා තිබුණාට ඔක අවබෝධ නැහැනේ. හරි දැන් කවුරු හරි චතුරාර්ය සත්‍ය ගැන ඔන්න සාකච්ඡාවක් කරනකොට අපිට හිතෙනවා පොඩ්ඩක් අහලා බලන්න. ඒ හිතෙන ගතිය හින්දා ඇහුවොත් නේ ඊළඟට අවබෝධ වෙන්නේ. ඒක තව විමසනවනේ ඒක උට. නේද? අන්න ඒ වගේ වැඩ. දැන් කොහේ හරි චතුරාර්ය සත්‍යයක් කතා වෙනකොට පොඩ්ඩක් ගිහින් අහගෙන ඉන්න. දැන් අහගෙන ඉන්න හිතුනොත් නේ එතනින් එහාට ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ හිතෙන ගතිය එනවා අර සම්මයදෘෂ්ටික වෙලා හිටියොත්. හරි? يعني ශ්‍රද්ධාවක් ඇති වෙලා තිබුණොත්. හරි? ඒ එහෙම වෙලා ඒවට ගියොත් අවස්ථාව තියෙනවා. මොකද ධර්මය අහන්න හැමතිස්සෙම බලාගෙන ඉන්නේ. කොහේ හරි දැන් දෙවියෝ වුණාම අපි වගේ නෙමෙයිනේ. ඕන දැනකට ටක් ගාලා යන්න පුළුවන්. ඒතර කොහේ හරි ධර්මයේ සාකච්ඡා වෙනවා නම් ඔතෙන්ට ගිහින් අහගෙන ඉන්න පුළුවන්. ඒ කැමැත්ත තියෙනවා නะ. නේද? අපිට වගේ ඔය අරව මේව වාහන අරව මේව වුන්නේ නෑ නියන්නේ. හිතන එක විතරයි. නේද?
ඔකේ. සින්ත පමනයි පුළුවන් මේ උපාචර ධ්‍යාන අරුපාචර ධ්‍යාන වඩන්න.
හිත වැඩිම නම් සාමාන්‍යයෙන් කරන්නේ මිනිස්සයෝ තමයි. මොකද අනිත් අයට ඒකට ඕන කමක් ඉන්නේ. දැන් ඔන්න ඔක්කොම සැප තියෙනකොට මේ මේවා හොයන්න හිතෙන්නේ නැහැ. දැන් ඔය කට්ටිය පන්සලට ඉන්නේ මොකක් හරි කරදරයක් වුණාමනේ මතක් වෙන්නේ. නේද? ඔක්කොම සල්ලි හම්බ වෙනවා, සේරම හම්බ වෙනවා, ප්‍රසිද්ධිය තියෙනවා, ඕවා වෙනකොට පන්සල් හොයාගෙන එන්නේ නැහැ. නේද? මොනවා හරි කරදරයක් වෙනකොට තමයි මතක් වෙන්නේ. දැන් දිව්‍ය ලෝකේ ප්‍රශ්නේ තියෙන්නේ ඔහොම කරදර වෙන්නේ නැහැනේ. එතකොට මේවා හොයන්න ඕන කමක් නැහැ. අර මෙහෙදී ඕනකම හදාගෙන ගියොත් නිසා එහෙ ගිහිල්ලා ඕනකම ඇති වෙන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි. ඔව් ඉතින් ඒකට හරි එන්නේ ප්‍රශ්නයක් ආවොත්. නේද? ඔව්. ඔව් නැතුව හොඳට ඉන්නකොට එන්නේ නැහැ නේ බෝධි පූජාද? නේද? අර මොනවා හරි කරදරයක් වෙන්න ඕන මේ බෝධියවත් මතක් වෙන. ධර්මයේ ඉන්න අයට එහෙම නැහැ. ධර්මයේ ඉන්න අයට ධර්මයේ කොහේ හරි කතා වෙනවද පොඩ්ඩක් ගිහිල්ලා අහන්න හිතෙන. නේද? බණක් ගියොත් පොඩ්ඩක් අහගෙන ඉන්න හිතෙන. අහන්න හිතෙන්නේ ඒ අර ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ. හරි? මේකට ඕනකමක් ඇති වෙන්න ඕන. ඒක හැමෝටම ඇති වෙන්නේ. දහමක් අහලා පොඩ්ඩක් හරි පැහැදීමක් තියෙන කෙනාට තමයි ඒක ඇති වෙන්නේ. හරි? ඔව්. එතකොට ඒ පළවෙනි දේ තමයි දැන් අපායේ යන්න බය නම් ධානයක් වඩා ගන්න. ඔන්න බේරෙන්න පුළුවන් එකම විදිය. එකම විදිය කියන්නේ නැත්තම් සෝවාන් මාර්ගයට වැටෙනවා. හරි ඊට කලින් තියෙන පහසුම විදිය තමයි ධානයක් වඩා ගන්න. ධානයක් වඩාගෙන ඉතින් ඔක ප්‍රගුණ කර කර හිටියහම හරි. එතකොට මැරෙන්න බය වෙන්න ඕනේ නැහැ. අනිවාර්යෙන් යන්නේ ඒකට අදාළ බ්‍රහ්ම ලෝකෙ. හරි. අපාගත වෙන්නේ නැහැ එතකොට. අවෝ එහෙම නැති අය ඉතින් දැන් දැන් මං කියවනේ අපේ වැඩිපුර හැදෙන්නේ කුසල් සිද්ද අකුසල් සිද්ද අකුසල් සිද්ද නේද? එතකොට ඉතින් වැඩිපුර යන්නේ අපායේද දිව්‍ය ලෝකෙද නැත්නම් සුගතියේද? වැඩිපුර යන්න වෙන්නේ අපායට, සතර අපායට. අවීකියම වෙන්න ඕනේ නැහැ. දැන් තිරිසන් සතෙක් වෙලා උපදින්න chance එක වැඩි බොහොම. ඒ මනුස්සයෝ වගේ හිටියට තිරිසන් වැඩනේ කරන්නේ. හිතන්නේ මේ විදිහටනේ. නේද? ලෝභ දේශ සිතුවිලි මේන දිගටම එන්නේ. ඒ මනුෂ්‍ය විදිහ නෙමෙයි ඒක. මනුෂ්‍ය කියන්නේ මනස උසස් කියන එක. ඒ උසස් බව පාවිච්චි කරන්නේ නැහැ. නේද? මේ ධර්මයක් හොයන අය විතරයි ඇත්තටම මේ කුසල් සිත් හදා ගන්න අවස්ථාව තියෙන්නේ. අනිත් අයගේ බොහොම අඩුයි. ඔව් සතර සම්‍යක් ප්‍රදං වීර්‍ය කිව්වනේ ඊයේ නේද? මොනවද ඒ? අකුසල් තියෙන ඒවා අයින් කරගන්න උත්සාහ කිරීම, නැති අකුසල් ඇති කරගන්න හදන්නේ නේද? ඊළඟට කුසල් තියෙන ඒවා වැඩි දියුණු කරගන්නවා, දැනට නැති කුසල් අලුතෙන් ඇති කරගන්නවා. දැන් ඕගොල්ලෝ අලුත් කුසලයක් ඇති කරගත්තා භාවනා ක්‍රමෙන්. වෙනදා තිබුණේ නැහැ නේ ඔක නේද? ඒ නූපං කුසලය ඇති කරගත්තා. කොහොම හරි දැන් ඒකේ වීරිය වැඩිවීමක් තමයි මේ කරන්නේ. නූපං කුසල් ඇති කරගන්න. නේද? එතකොට ඒක තමයි සතර සම්‍යක් ප්‍රදං වීරිය කියන්නේ. හරි?
සම්මා වායාම කියන
තෝරන්නේ. ඔව්. සම්මා වායාම මෙහෙමයි දැන්. ඔය අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඔය විදිහට තියෙනවනේ. හැබැයි ඒකේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙත් ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය, අනිත් එක තමයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ලෝකේ යන සම්මා වායාමිකුත් තියෙනවා. දැන් අපි වීරය කරනවා පව් කරන්නේ නැතුව පින් කරන්න. ඒකත් සම්මා වායාම තමයි. නේද? පව් කරන්නේ නැතුව පින් කරන්න. හැබැයි එහෙම කළාටම ලෝකෝත්තර වෙන්නේ නැහැ. සසරෙන් ගැලවෙන්නේ නැහැ. සෝවන් වෙන්නේ නැහැ. පව් කරන්නේ නැතුව පින් කර කර හිටියට ඔව් ඒ කර්මඵල අදහනවා. කම්මස්ස කතා සම්මා දිට්ඨිය කියලත් ඒකට කියනවා. ඒ ලෞකිකයි. ලෝක ජීවිතේ යහපත් වෙනවා. දැන් පව් කරන්නේ නැතුව පින් කරන කෙනාගේ සාමාන්‍ය ජීවිතේ යහපත්. කරදර එනවා අඩුයි. ඒ පින් වල ප්‍රතිඵලනේ විපාක දෙන්නේ. නේද? පව් වල විපාක අඩු වෙනවා, පව් කරනවා අඩු වෙනවා. හ්ම්? එතකොට ඒක ලෝකෙට අයිති සම්මා දිට්ඨියෙන් එන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් එතන තියෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඔය විදිහට ඒ ඔක්කොම අංග 8ම ලෝකෙට අයිති විදිහට මේ ලෝකේ ජීවිතේ මේ ලෝකේ කිව්වහම මතක තියාගන්න අපේ මනුස්ස ජීවිතේ විතරක් නෙමෙයි මෙරිලා ගිහින් කොහේ හරි උපදිනවනම් ඒකත් යහපත් කරගන්න පුළුවන් මේ ලෞකික සම්මාදිට්ඨිය ඉන්න කෙනා. දැන් මෙරුණායින් පස්සේ හොඳ දැනක උප්පත්තියක් ලබන්න, ඒ උප්පත්තිය ලැබලා හොඳ ප්‍රතිඵල ලැබෙන්න නේද? හොඳ ජීවිතයක් ලැබෙන්න ඒවට උදව් වෙන එකක් හැමෝටම කරන්න බෑ. නේද? සමහර උපවුමනේ කරන්නේ. දැන් ඒගොල්ලන්ට මේ ලෝකෙට ආйти සම්මාදිට්ඨියවත් නැහැ. නේද? මේ ඉපදි ඉපදි මෙරි මෙරි යන ජීවිතේ යහපත් කරගන්නේ කොහොමද කියන දැක්මවත් නැහැ. ඒතර ඒ දැක්ම එනවා කර්මඵල විශ්වාස කරන කෙනාට. ඒකට කියනවා කම්මස්ස කතා සම්මාදිට්ඨිය. ඒකෙන් හැදෙන ආරේෂ්ඨාංගික මාර්ගිකුත් තියෙනවා. ඊළඟට නිවන් මාර්ගයේ ඉන්න අය ඊට එහාට ගිය දැක්මක් තියෙනවා. මේ සසරේ කොහේ ගියත් දුක කෙලවර වෙලා නැහැ. එහෙනම් සසරෙන් ගැලවෙන මාර්ගය මේ ලෝකයේ ඉක්මවා යන මාර්ගය. ඒකට කියනවා ලෝකෝත්තර මාර්ගය. ඒතර ලෝකෝත්තර මාර්ගයක් තියෙනවා කියන දැක්මක් එනවා. ඒකට කියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. එහෙම නැත්නම් ඒකට කියනවා චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා කියනවා. චතුරාර්ය සත්‍ය දැක්ම තුලින් එන දැක්ම. මේ දුකෙන් මිදෙන්නම ඕන. ලෝකයෙන් මිදෙන්නම ඕන. ලෝකේ ඉක්මවා යන්නම ඕන. කියන දැක්මක් එනවා ලෝකෝත්තර දැක්ම.
ලෝකෝත්තර වශයෙන් මේ සම්මා වායාම කොහොමද විග්‍රහ කරන්නේ?
සම්මා වායාම විස්තර කරන්න ඕන. එතකොට සසරෙන් ගැලවෙන්න අවශ්‍ය වීරියක්. අර හතර නෙවෙයි. පින් කරන්න කරන වීරිය නෙවෙයි. ඒක මෙහෙමයි. දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කතා කරන්න නැතුව ඉතුරු ටික කතා කරන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. මේ ලෝකෙන් ඉක්මවා යන, ලෝකෙන් එතෙර වෙන, කියන්නේ සසරෙන් ගැලවෙන දැක්මක් එන්න ඕන. ඒ දැක්මට අදාළව තමයි ඊළඟට හිතන්නේ සංකල්ප, සම්මා සංකල්ප. ඒකට අදාළව තමයි කතා කරන්නේ සම්මා වාචා. හරි. ඒව ගැන තමයි එතකොට සාකච්ඡා කරන්නේ. හිතන්නේ ආර්ය. ඔව්. හැබැයි ඒ ආර්ය කියන එක තියෙන ලොකු ගැඹුරක්. ඒක අපි සාකච්ඡා කරමු දැන් පොය දවසේ වෙලා තියෙනවානේ. රැයිලි වෙනකන් එතෙන්දි මම විස්තර කරන්නම් ටික ටික. මොකද ඒක හරි ගැඹුරුයි. කෙටියෙන් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආර්ය මාර්ගයේ එහෙම නැත්නම් මේ ලෝකෝත්තර දැක්ම කියන එක අපි සාමාන්‍ය හිතනවට වඩා වෙනස් දෙයක්. එහෙම වෙන්න ඕනේ නේ. සාමාන්‍ය ලෝකේ හිතන විදිය වෙන්න බෑනේ. එතනින් එහාට ගිය දැක්මක් ඒක. ලෝකෙට ආйти දැක්ම නෙවෙයි. රහතන් වහන්සේ නෙමෙයි. ඊට කලින් මාර්ගයට වැටෙන අයට තියෙන්නේ, ඒ කියන්නේ මාර්ගයට වැටෙන්න නම් ඇත්තටම ඉන්න ඕන ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක. හරි. ඒ සම්මාදිට්ඨිය විස්තර කරනවා දැන් ඔන්න චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයෙන් එන එක. දුක මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක්ඛ නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔය දැක්ම තුලින් එන්න පුළුවන් ඒක. එහෙම නැත්නම් ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔය අවබෝධය තුලින් සම්මාදිට්ඨිය. මේ ලෝකෙන් එතර වීමක්නේ. ඉතින් ඒ දැන් අපි ලෝකය ගැන කතා කරාට ලෝක නිරෝධය ගැන සාමාන්‍ය ලෝකයට පේන්නේ ඒකයි. ඒක ටිකක් ගැඹුරුයි. වෙයි එහෙම දෙයක් තියෙනවා. හරි. ඒවා තමයි ධර්මයේ තියෙන්නේ ඇත්තටම. මම අපි ධර්මයේ ලෝකෝත්තර පැත්ත නෙමෙයි දකින්නේ. ලෝකෙට අයිති පැහැදිලි කිරීම ටික තමයි අපිට අහන්න තියෙන්නේ. උතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මාර්ගයට වැටෙන්න බැරි වෙලා තියෙනවා. ඔව්. එතකොට ලෝකයේ ඉක්මවා යන විදිහ දකින ඒ වීරිය තමයි සම්මා වායාම වෙන්නේ. හරි.
දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ
ඒ ඉන්නේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගේ. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගේ නෙවෙයි. දැන් ඔය වඩන සමාධි ධානාත් තාම ලෞකිකයි. ලෝකෝත්තර නෙවෙයි. ඒකයි කියලා තව පස්සේ තේරුම් ගනි. කියන්නේ සම්මා දිට්ඨිය ගැන කතා කරනකොට තමයි ඔයා තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේවා වටිනවා. දැන් මේකම තමයි හැරෙන්නේ ආර්ය සමාධි වලට. ආර්ය මාර්ගයේදී සමාධි වලට හැරෙන්නේ මේකමයි. එතකොට සම්මා දිට්ඨිය ඇතුවයි ඒක වෙන්නේ. හරි. තාම මේ සම්මා දිට්ඨිය ඇතුව නිවේ ඊටාම කරන්නේ. ඒ කියන්නේ මම කියන්නේ මේ ලෝකෝත්තර මට්ටමේ ය ගැඹුරු ලෞකික සම්මාදිට්ඨිය දැන් තියෙනවා. මේ ලෝකෝත්තර එක ඊට ටිකක් ගැඹුරුයි. හරි. එහෙම කිව්වහම අධෛර්ය වෙන්න එපා. ඒක ඇති කරගන්න මේ මේක ඕන. නීවරණ යටපත් වීම තමයි උදව් වෙන්නේ. ලෝකෝත්තර පැත්ත දකින්න.
එතකොට මේ සමාධියේ මේ නීවරණ සාවකාලිකව දෙයටවත්
වෙන්නේ? ඔව් ඔව්. සමාධි විතරක් නෙමෙයි ධානවලදීත් නීවරණ යටපත් වෙන්නේ තාවකාලිකව. ලෞකිකයි. ලෝකෝත්තර ධාන කියලාත් જાතියක් තියෙනවා. ඒක ඒ සම්මා සමාධියේදී ඒ වයින්.
ඒ ඒවා රහතන් වහන්සේලා ඇතුළු කළේ.
ඔව්.
ඒ සමාධිය
ලෝකෝත්තර. ඔව්. ඒවා ලෝකෝත්තරයි. දැන් අපේ ලෞකික සමාධි කියන්නේ දැන් ධානවලට විපාක තියෙනවා. දැන් ධාන සිත් කියන්නේ කර්ම. හොඳ කුසල කර්ම. ඒවට හොඳ විපාක තියෙනවා. කියන්නේ ලෝකෙට අයිති.
ඒකයි
අර බ්‍රහ්ම ලෝකේ උපදින්නේ ඒකයි. දැන් රහතන් වහන්සේ ධානයේ හිටියා කියලා බ්‍රහ්ම ලෝකේ උපදින්නේ නැහැ. ඒ ලෝකෝත්තරයි ඒක. හරි. ඒකට ඒවයි වෙනසක් තියෙනවා. හරි. දැන් අභිධර්මයේ ක්‍රියාසිට කියලා එහෙම එන්නේ. අවබෝධ කරගත්තා නම් හරි එහෙම අවබෝධ වෙනවද?
නෑ.
ඔව්. දැන් අර අර මේ මේ එතකොට අර පොල් ගස් සරව මේවා බඹයක් පමණ ශරීරෙද? නෑ. ඒක තමයි. ඒ අවබෝධේ වැරද්දක්.
වැරද්ද තියෙනවා.
ලෝකය කියන්නේ නෑ එහෙම දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒක අපේ අවබෝධයේ අඩුවක් මිසක් ධර්මයේ අඩුවක් නෙමෙයි. බුදුහාමුදුරෝ යමක් කිව්වා නම් ඒක එහෙම්මයි. ලෝකයේ බඹයක් පමණ ශරීරය තුලයි කිව්වා නම් ඒක එහෙම්මයි. අපේ අවබෝධය අපේ ප්‍රඥාව අඩු හිඳයි අපිට ඒක තේරෙන්නේ. ඔව්. එතකොට ඒක තමයි මම ඒ සම්මාදිට්ඨියේදී කතා කරන්නම් ඒව ගැන. ඒක ඉතින් අර ඒකයි මම කිව්වේ ඔක මේ යන්තම් කිව්වට තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඔක ගොඩාක් උදාහරණ අරන් උපමා අරන් කියන්න ඕන දෙයක්.
අපි දැන්
කොහොමද තමන්ට වැටහෙන මට්ටම?
බඹයක් පමණ ශරීරයේ කියන ලෝකේ ඒ වුණාට අපිට තේරෙන්නේ නේද?
තේරෙන්නේ නැහැ. මේක හරියට සම්මාදිට්ඨිය ඇති වුණොත් ඕක තේරෙනවා. මේ ලෝකේ තියෙන්නේ මේ ශරීරය තුලමයි කියන අවබෝධය එනවා. දැක්ම එනවා. හරි? ඒක හරියටම හරි. ඒකේ කිසිම අඩුවක් නැහැ. දැනට ඒක වැටහෙන්නේ නැත්තේ අපේ ප්‍රඥාව මදිකම. මේක දකින්න පුළුවන්කම නැති එක. ඔව්. ඔබ මම විස්තර කරන්නම්. ඔබ අහන්න කැමති අයට මම කැමති නම් දෙන්නම්. එකක් හොඳයි මේ CD එකක් දෙන්නම් අහන්න. බණ අහන්න කැමති අය ඉන්නවා නා MP3 විදිහට. ඒකත් කැමති කෙනෙකුට පුළුවන් ධර්ම දානයක් විදිහට මේ කොපි කරලා අනිත් අයට බෙදන්න පුළුවන් නම් මම එකක් දෙන්නම්. හා කවුරු හරි කැමති නම් දැන් කෝවේ දවසටත් බෙදන්න පුළුවන් කොපි කරගත්තොත්. ඒවා CD ඉතින් මේ ඒවා කොපි කරන තැන් තියෙනවා. ඒවට දුන්නහම හරි නැත්නම් ඔය කම්පියුටර් තියෙන අයටත් පුළුවන්. ඔව්. බෙදාගත්තා නම් එක්කෙනෙක් 10ක් විතර ගහනවා කියලා. හරි. ලොකු වියදමක් කරන්න යන්න එපා. මොකද ඕවයි බොහොම අඩු ගානකට කරන්න පුළුවන්. 100ක් විතර කරනකොට
එක්කෙනෙක් කරලා ඒක මුදලට දෙන්න
පුළුවන්. ඔව්. අනිත් අයට මුදල් දෙන්න පුළුවන් එයාට කැමති නම්. සාමාන්‍යයෙන් CD එකක් රුපියල් 20ක් 30ක් වෙනකොට කොපි කරලා දෙයි. ඒ ගොඩක් කරන තැන්වල මම දන්නේ. පුළුවන් නේද? ටිකක් කතා කරලා ඒක කරගන්න ඕනේ. ඒ ධර්ම දානයක් කරන්න හොඳ අවස්ථාවක් තියෙනවා. මම අද දෙන්නම් එකක් හරි දෙකක් හරි. ඒතර ඒකෙන් ඕනතරම් කොපි කරන්න පුළුවන්. ඒතර ඕගොල්ලන්ට පුළුවන් ඒක අනිත් අයට බෙදලා දෙන්න. ඒවයි තියෙනවා මේවට අදාළ සාකච්ඡා. ඒවා පුළුවන් තරම් අහලා තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන්. අපි ඔය ඒ මගේ විතරක් නෙමෙයි ඔවට අදාළ ධර්මය දේශනාත් එක්ක තියෙන එක එකතුවක්. ආහන තරමට මේ ධර්මය දකින්න උදව් වෙයි. එතකොට මේ දැන් සමාධිය ගැන කිව්වොත් ඔන්න ඔය දේවල් තමයි ඉතින් සමාධිය තියෙන්නේ. ඇයි අපි සමාධිය කරන්නේ? ප්‍රධාන වශයෙන් නීවරණ යටපත් කිරීම. මොකද නීවරණ තියෙද්දි අපිට ධර්මය දකින්න බෑ. අපි ඒ ආවරණය කරලා තියෙනවා. නීවරණ යටපත් වුණාම ධර්මය අවබෝධ කරන්න පුළුවන්. Taman තුලින් දකින්න පුළුවන්. ඒකට නීවරණ යටපත් වුණ මනසකට ධර්මය ඇහෙනකොට අවබෝධ වෙනවා. දැන් ඔකේ හොඳම උදාහරණේ තමයි ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගත්තු අය. අපි එක දවසකුත් කතා කළා අර බාහිය. නේද? බාහිය දාරුචීරිය තමයි ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගත්තු කෙනෙක්. ඒ කියන කිප්පා විඤ්ඤා කියලා. ක්ෂණිකව අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගන්නේ මොකද? ඒගොල්ලන්ගේ නීවරණ යටපත් වෙලා. දැන් බාහිය ඇත්තටම අෂ්ට සමාපatti ලාභී. මොනවාද අෂ්ට සමාපatti කියන්නේ? ධානාට. රූපාවචර 4යි අරූපාවචර 4යි. ඔය අට වඩපු කෙනා තමයි අෂ්ට සමාපatti ලාභියා කියන්නේ. සමාපatti 8ක්. ධානය කියන්නේ සමාපත්තියක්. ඒකට සමවදින්න පුළුවන්. ධානයකට සමවැදිලා ඉන්න පුළුවන් නේද? අපි ඒ ඉන්න කාලය තුල ඒ සමාපත්තිය තුල ඉන්නේ. හරි. ඒ වගේ සමාපatti 8ක් තියෙනවා. හිත එකඟ කිරීම තුලින් ගන්න පුළුවන්. ඒක තමයි ඔය ධාන 8 කියන්නේ. හරි. ඒකේ පළවෙනි හතරේදී Tamanta ශරීරය දැනෙනවා. ඒ දැනීම එන්න එන්න අඩු වෙනවා චතුර්ථ ධානය වෙනකොට යන්තම් දැනෙන්නේ. ඇති නැති ගානට. එතනින් එහාට යනකොට ශරීරේ දැනෙන්නේම නැහැ. අහසේ ඉන්නවා වගේ. ඔකේ ශරීරේ තියනවානේ. තියනවා කියලා දන්නේ. අරූපාවච. ඔව් දැන් හීනයක් දකිනකොට දන්නවද ශරීරේ තියනවා කියලා? සමහර හීනවල නම් තියෙනවා. නැන්නේ ඒක හොඳම උපමාවක් නෙමෙයි. එනකට හිත ඉවත් වෙනවා වගේ ශරීරෙ නේද? එහෙ මෙහෙමයි දැන් අපි දැනගන්නේ අපේ හිතට දැනෙන දේවල්නේ. දැන් ශරීරයේ තියනවා කියලා දැනගන්නේ ඔන රිදුමක් තියනවා නම් දන්නවා නේද? ඈ කකුල රිදෙනවා නම් කකුල තියනවා කියලා දන්නවා. ඒ රිදුම නැත්තම් කිසිම දැනීමක් නැත්තම් කකුල තියනවා කියලා දන්නේ නැහැ. හරි මොනවා හරි දැනීමක් තියෙන හින්දානේ මේක තියනවා කියලා දන්නේ. දැන් අරකෙදි වෙන්නේ එහෙම දැනීමක් නැහැ. ශරීරය ගැන කිසිම දැනීමක් නැහැ. මේ බරක්වත් දැනෙන්නේ නැහැ. දැන් ශරීරයේ තියනවා කියලා කිසිම හැඟීමක් නැහැ. හිත විතරයි තියෙන්නේ. හරි සැහැල්ලුයි. දැන් ශරීරයේ තියෙන බර කොච්චරද කියලා තේරෙන්න නම් අරූපාවචර ධානයක් කරලා බලන්න ඕනේ. කොහොම බරකින් නිදහස් වුණාද කියලා. හරි. මේ අපිට එතකන් තේරෙන්නේ නැහැ මේක බරයි කියලා. නෑ මෙච්චර වේදනා මේකේ තියනවා කියලා දැනෙන්නේ නැහැ ඔකෙන් මිදෙනකම්. මහා බරක් මේකේ තියෙන්නේ. අපි ඉතින් කරන්න දෙයක් නැතුවට ඔහි බදාගෙන ඉන්නවා මගේ කියලා මම කියලා. හරි. දැන් ඒක දැනෙන්නේ ලෙඩක් දුකක් හැදුනහම තමයි කොච්චර අමාරුවක්ද මේ. නේද? ඔව්. ඒකට තමයි කොච්චර දුකක්ද මේ ශරීරයේ හින්දා. මේ ශරීරේ නැත්තම් පුදුමාකාර සුවයක් තියෙන. ඒකයි ඒ රූපාවචරේව ඉන්න හරි ආස. ඒක විස්තර කරන්න බෑ ඒ කරලාම බලන්න ඕනේ. ඒක ඒ තරම් සුවයක් කරූපාවචරය. හරි. බොහොම සැහැල්ලු. මේ චතුර්ථ ධානය කරපු කෙනෙකුට පුළුවන් ඒව කරන්න. ඒතර දැන් ඔයගලන්ට විශ්වාසයක් ඇති මේවා කරන්න පුළුවන් දේවල් කියන එක. හැබැයි මේ ධාන මහලුකු දියුණුවක් නෙමෙයි. ලෝකෝත්තර මාර්ගයට තාම වැටිලවත් නැහැ. වano කරන කෙනාට වඩා දිනුවක් තියෙනවා. හැබැයි ආර්ය මාර්ගයක බැලුවහම ඒ තරම් දේවල් නෙවෙයි. හරි. දැන් අපි මේවා කරන්න ඕන ආර්ය මාර්ගයට වැටෙන්න ඒ අරමුණ තියාගෙන. හරි. එතකොට මේ සමාධි දිනු කරනවා වගේ ඊළඟට තියෙන ප්‍රඥාව පැත්ත ඉන්නේ ධර්මය. අහලා ඔව් ධම්මානුපස්සනාව කියන එකට වඩා වෙනස් මේ ධර්මය. ධර්මය කියන්නේ බුදු දහම. බුදු කෙනෙක් දේශනා කළේ මොකද්ද කියන එක නුවණින් ගැඹුරින් බලන්න ඕන. අර දැන් කිව්වේ ලෝකයේ Taman තුලයි කිව්වේ ඇයි කියන එක නුවණින් ප්‍රඥාවෙන් දකින්න. හරි. තියෙන්න ඕනම නෙමෙයි තිබුණත් ලේසි. තියෙන කෙනාට පහසුවෙන් අවබෝධ කරත හැකි. මොකද අනිත් කෙනාගේ නීවරණ එක්කනේ. නීවරණ හොඳට යටපත් වෙලා ධ්‍යාන වඩන කෙනා. එයාට එතකොට නීවරණ යටපත් වුණ මනසකින් මේ ධර්මයේ දකින්න අවබෝධ කරන්න පහසුයි. හරි? නීවරණ ගොඩේ ඉඳන් ධර්මය ඇහුවට එච්චර ඒක හිතට වදින්නේ නැහැ. ඒක Taman තුලින් අවබෝධේ එන්නේ නැහැ. දැන් අපි චතුරාර්ය සත්‍ය කොච්චර අහලා ඇද්ද? නේද? ඒ ඇහුවට අවබෝධේ නැහැ නේ. අවබෝධ කියන්නේ මාර්ගඵල ලබන්න අවබෝධේ නැහැනේ. හරි. ඒකට හේතුව තමයි මේ නීවරණ ගොඩේ ඉඳන් තමයි ඕක අහන්නේ. නීවරණ යටපත් කරගෙන ඕක අහනකොට ඊට වඩා ගැඹුරින් මේක පේනවා. දකින්න පුළුවන්.
නීවරණ යටපත් වෙන වෙලාවන්
තියෙනවා. ඔව් ඔව්. එහෙම දෙයක්ත් තියෙනවා. ඔව්. ඒක තමයි මේවා දැන් ධානා කියන ඒවා ලෞකිකයි. සමාධි ලෞකිකයි. ඒක පුරුදු කරනකම් තියෙනවා නැත්තම් නැහැ. ඉන්ද තමයි මේක දවස ගානේ කරන්න කියන්නේ. හදාගත්තු සමාධිය නැති නොවි තියෙන නම් ඔයගොල්ලෝ දවස ගානේ ටික වෙලාවක් හරි ඒක යෙදෙන්න ඕන. නොකර සතියක් විතර හිටියොත් ඔය කරපු ටික ඉවරයි. හරි? දැන් හොඳට වශී කරගත්තොත් නම් ටිකක් මාසයක් විතර කල් අල්ලනවා. නොකර හිටියා. හැබැයි ඒ මට්ටමට එනකන් දිනපතා යෙදෙන තරමට. ආ? කලකිරීම මොනවද? ධානද? කලකිරීම තුලින්ම ඉතින් එහෙම කියන්න බෑ. දැන් ලොකු දුකක ඉන්න කෙනෙක්ගේ නීවරණයටපත් වෙනවා කියන්න බෑ. නේද? නීවරණය තව බලවත් වෙනවා. ඇයි නිකම්ම තරහ යනවා. නේද? ලොකු දුකක තුවාලයක් හැදිලා ඉන්න බල්ලෙක් ළඟට ගිහින් බලන්න. නේද? කොයි වෙලාවේ හපාකයිද
දන්නේ?
නීවරණ ගොඩක් බලවත් වෙනවා. කලකිරිලා ඉන්න අය. හා? දැන් සමාධි ධ්‍යාන වඩන අය කලකිරිලා නැහැ. නේද? හොඳ සතුටෙන් ඉන්න. හොඳ සතුටෙන් ඉන්න. ඒකයි වෙනස තියෙන්නේ. දැන් ධ්‍යාන ආංගමනේවා. ප්‍රීති සුඛ නේද? කිසි කලබලයක් නැහැ ඒකාග්‍රතාව. ඒක වෙනසක් තියෙනවා. කලකිරිලා මේ මට්ටමට එන්න බෑ. හරි? කලකිරීම කියන්නේ දැන් නෑ. ඔය දැන් අවබෝධෙන් කියලා කිව්වට ඔය මොන අවබෝධයද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔක වචනෙන් කියනවට වඩා බොහොම ඔව්. ඔය කියන්න ලේසි. ඒ වුණාට තමන් ඒක අර මොනවාද ප්‍රත්‍යක්ෂ කර ගැනීම ටිකක් අපහසු දෙයක්. හරි? දැන් ඕගොල්ලන්ට මට්ටමින් දැනගන්න පුළුවන් දැන් සමාධියේදී තියෙන අත්දැකීම අනුව සෑහෙන දේවල් ඉතින් හිතා ගන්න පුළුවන්. දැන් සමාධියේදී ඉන්න සුවයක් තියෙනවනේ. නේද? ඒ සුවය නිකන් වෙලාවට නැහැනේ. ඒකට අර නීවරණ යටපත් වීමෙන් එන සුවය අත්දැකීම තුලින් තමයි ඒක ඉන්නේ. නැතුව ඕක කතා කර කර හිටියට හරියන්නේ නැහැ. මම අවබෝධයෙන් අනිත් ඒවා අයින් කරනවා කිව්වට ඒක නේද? එහෙම සමාධියකට යන්න බෑ. කැලස්තික එහෙම අවබෝධයෙන් අතාරිනවා කිව්වට පුළුවන් ද අතාරින්? බෑ, නීවරණ එහෙම අතාරින්න බෑ. ඒකට අවශ්‍ය මේ භාවනාවල යෙදෙන්නම අවශ්‍යයි. හරි? නැත්තම් හොඳ සතියක් සිහියක් පිහිටන්න ඕන. සිහිය බලවත් වෙන්නේ නැහැ ඉතින් මේ
නීවරණ
තියෙනවා. නේද? සිහිය පිහිටනවා කියලා කරයි. ඉන්න පුළුවන්ද? ඒකනේ ප්‍රශ්නේ දෙන්නේ. දැන් ඕගලන්ට දැන් මේ භාවනා කරපු වෙලාවේ සිහියෙන් හිටියද?
ඉන්නවා.
සද්ද ආවට එවයින් සිහිය කැඩෙන්නේ නැහැ. අවධානය තියෙනවා. අන්න බලන්න දැන් ඒ එතකොට හිත ශක්තිමත්. එයාට සිහිය පිහිටන්න පහසුයි. ඔයගොල්ලෝ සක්මන් කරද්දී පේනවා ඇති දැන් සමාධිත් එක්ක එන කෙනාගේ ඉක්මනට අවධානේ හිටිනවා. මේ දැනෙන දේවල් වලට. දැන් නිකම්ම මං ආපු දවසේ සක්මන් කරන්න කිව්වා නම් සමහර විට එච්චර සීයන්නේ නැහැ. මේ වටපිට බලබලා තමයි සක්මන් කරන්නේ. දැන් එහෙම නෙවෙයි. ඊට වඩා සිහිය පිහිටලා සතිය දිනනවා. හරි? ඒක අර කියන තරම් ලේසි නෑ. මේක ප්‍රායෝගික වෙන්න ඕන. සිහිය පිහිටුවත් හරි කිව්වට දැන් ඇවිදිනකොට පේනවා දැන් කෙලවරකට ගිහින් බලන්න හොඳට සිහිය තිබුණාද හිත දිව්වල් අඩි කීයක් මිස් වෙලාද දැන් ආනාපාන සතියේ ඉන්නකොට හුස්ම කීයක් අවධානය තිබුණාද කීයක් මගහැරිලාද ඈ එහෙනම් කොහොමද සතිය පිහිටනවා කියන්නේ හුස්ම 10ක් දිහා බලා ඉන්න පුළුවන්ද බලන්න දුගන්න නැතුව දැන් නම් පුළුවන් ඇති සාමාන්‍ය කෙනෙකුට කියන්න. හැබැයි කියයි මං සතියෙන් ඉන්නවා කියලා. ඒක අර වචන ගොඩක් විතරයි නේද? සතිය කොච්චර ගැඹුරකට සිහිය පිහිටනවද කියන එක ඒක ප්‍රායෝගිකව එන්න ඕන. බැරි දෙයක් නෙමෙයි ඒවා ඒ ක්‍රමානුකූලව පුරුදු කරන්න ඕන. දැන් ඕගලන්ට ඒ සක්මනේ අඩි 10ක් විතර හිත දුවන්නේම නැතුව යන්න පුළුවන් මට්ටමකටයි. මේක නිකම්ම එන්නේ නැහැ. ඒක පුරුදු කිරීම තුලින්ම ගන්න ඕන එකක්. හරි. දැන් මුල දවසේ අඩියක් තියන්න බෑ හිත දුවනවා. නේද? ඒක නේද ඇත්ත සත්‍ය. දැන් ඊට වඩා පුළුවන්කමක් තියනවා. හොඳටම නෙමෙයි ඒක. ගුණ කරන්න කරන්න දැන් Tamanta පේනවා. හොඳට සිහිය පිහිටනවා. මොකද සමාධියයි සතියයි ගොඩක් වෙලාවට එකට යන්නේ. සමාධිය දිනන කෙනාගේ සතිය වඩන්න පහසුයි සතිය වැඩෙන කෙනාගේ සමාධිය වඩන්න පහසුයි. මේ සති සමාධි දෙක එකකට එකක් උදව් වෙනවා. ඒ හින්දා එකකින් අමාරු නම් අනිත් එකෙන් දිනු කරන්න. මං කිය වාඩියලා භාවනා කරන්න බැයි නම් නැගිටලා ටිකක් සක්මන් භාවනා ඉතින්. ඒක කරලා ආයෙ ඇවිල්ලා වාඩියලා ඉන්න. ආයෙ ඒක අමාරු වෙනකොට ආයෙ ගිහින් සක්මන් කරන්න. ওই දෙක එකකට එකක් උදව් වෙනවා. සති සමාධි
සතිය
දිනු කිරීමෙන්ම සමාධියට එළමෙන්න අවශ්‍ය පුළුවන්. ඔව් සතිය වැඩුණ කෙනාගේ ඔය අඩි 10ක් හිත දුවන්න නොදී ඇවිදින්න පුළුවන් නම් එයා වාඩියලා ස්පීආ ගත්ත ගමන් ආනාපාන සතියට හිත එකඟ වෙනවා. මොකද අර සංසුන්කම ඒ සිහිය පිහිටපු එක උදව් වෙනවා මෙතෙන්දී. හුස්මෙත් සිහියනේ පිහිටන්නේ. නේද? එතකොට එක අරමුණක තියාගෙන ඉන්න පහසු වෙනවා. එහෙනම් ආනාපාන සතිය වාඩිලා කරන්න අමාරු නම් විනාඩි 10ක් 15ක් සක්මන් භාවනාව කරලා ඊට පස්සේ වාඩි වෙන්න. එතකොට හරි ඉක්මනට හිත එකඟ වෙනවා. කොච්චර හිත දිව්වත් පුළුවන් එකඟ කරගන්න. මේ විදිහට එන් තමන් නුවණ යදන්න ඕන ඒකයි ප්‍රඥාවෙන් ප්‍රඥාවත් උදව් වෙනවා. දැන් එක සූත්‍රයක තියෙනවා දැන් මේ මාර්ගයට වැටෙන්න ඕන මොනවාද මූලිකම අංග පහක් තියෙනවා මොනවාද සද්දා විරිය සති සමාධි ප්‍රඥා මොනවාද ඒවට කියන්නේ පංච ඉන්ද්‍රිය කෙනෙක් මාර්ගයට වැටෙන්න කරුණු පහක් තියෙනවා මොනවාද ශ්‍රද්ධාව වීරිය සතිය සමාධිය ප්‍රඥාව. අපි හැමෝගෙම ඕවා අඩු වැඩියෙන් තියෙනවා. සමහර ඒවා තියෙනවා සමහර ඒවා නැහැ. සමහර කෙනෙක්ගේ ශ්‍රද්ධාව බොහොම තියෙනවා ඉතුරු ටික නැහැ. ප්‍රඥාව නැහැ. ශ්‍රද්ධාව ඕනවටත් වැඩි ඉතින් මෝඩ වැඩ කරන්නේ. ශ්‍රද්ධාව වැඩිකම. ඔව්. ඊළඟට විරිය සමහර කෙනෙක්ගේ සමහර කාලවල කොහොම හරි මේක කරන්න ඕන. වීරිය තියෙනවා කරන්නේ මොකද්ද කියන එක ගැන අවබෝධයක් නැහැ. එතකොටත් ඒක හරියන්නේ. හරි. ඊළඟට ඔව් සමාධි සති නම් ලේසියෙන් පිහිටන්නේ නැහැ පෙර පුරුද්දක් නැත්තම් ඒවා දිනු කරන්නම ඕන දෙකක් උත්සාහය ආරම්ම ප්‍රඥාව කියන එකත් ටික ටික ඒක වඩන විදි තියෙනවා ඇත්තටම ප්‍රඥාව පිහිටන තාක්කල් ඉතුරු හතර පිහිටන්නේ නැහැ හරියකට එහෙම සූත්‍රයක කියනවා ශ්‍රද්ධාව වීරිය සතිය සමාධිය හරියට පිහිටන්නේ ප්‍රඥාව ආපු දවසට ඉන්ද්‍රිය පහ සමබර වෙන්න නම් ප්‍රඥාව එන්නම ඕනේ. හරි. ප්‍රඥාව නැත්නම් ඒක පිහිටන් නෑ කියලා කියනවා මට මේ සූත්‍රයේ නම මතක නෑ මේ ඊයේ පෙරේද බණකටත් කිව්වා. කවුරු හරි අහුවද ඒක? එහෙම කියනවා ඒක දේශනාවක් සංයුක්ත නිකායේ ඇත්තේ ඒක. ඉතින් මේ නුවණ කියන එක යෙදෙන්න ඕන. ඒකයි මේක අර ආවට ගියාටම නෙමෙයි දැනගෙන කරන්න ඕන. දැන් මේ විදිහට කළොත් අනිත් අංග වැඩේ කියලා නුවණක් එන්න ඕන. මේ විදිහට කළොත් මගේ සමාධිය වැඩි. මේ විදිහට කළොත් සතිය වැඩි. හරි. මේ විදිහට කළොත් ශ්‍රද්ධාව වැඩි. ඒක නුවණක් එක්ක යෙදෙන්න ඕන. හරි. දැන් ඔය අපි ගිහින් බෝධි පූජාව කර කර හිටියොත් මගේ සමාධිය වැඩෙයිද? මේ නුවණින් බලන්න ඕන දෙයක්. මේ කවුරු හරි කියන්න පුළුවන්. ඔය භාවනා කරලා වැඩක් නැහැ බෝධි පූජාව තමයි තියන්නේ. එතකොට තමන්ගේ නුවණ ප්‍රඥාව යෙදෙන්න ඕන එතෙන්ට. මගේ සිහිය වැඩෙයිද මේකෙන්? සතිය පිහිටයිද? ඈ බෝධි පූජාවෙන්ද සිහිය වැඩෙන්නේ සක්මන් භාවනාවෙන්ද? අන්න ඒක තමන්ගේ ප්‍රඥාවෙන් ඒක පේන්න ඕන. කර තමන්ගේ අඩු මොනවද කියලා දැකලා ඒවා දියුණු කරගන්න පුළුවන් ප්‍රඥාව යෙදෙනකොට හරි ඒ ප්‍රඥාව එක්ක තමයි මේ ඉතුරු අංග ටික වැඩෙන්නේ ඒකට කෙනෙකුට මාර්ගයට වැටෙන්න ওই ටික තමයි අවශ්‍ය වෙන්නේ අපේ අඩු වැඩියෙන් ඒවා තියෙනවා හැමෝගෙම ඉතින් අඩු පැත්ත තේරුම් ගන්නෙ නුවණි ප්‍රඥාවයි එතකොට ඒක දියුණු කරගන්න මොකද්ද කරන්න ඕන? දැන් ඔයගලගේ සමාධි පැත්ත අඩු හින්දා තමයි මේ භාවනාවල ජීවිතලා දැන් ඒ ඉන්ද්‍රිය වඩන්නේ. හරි සමාධි ඉන්ද්‍රිය තමයි වැඩෙන්නේ. සති ඉන්ද්‍රියත් වැඩෙනවා. හරි? දැන් ওই ටික නිකන් කරන්න බෑ වීරිය නැතුව. එතකොට වීරිය ඉන්ද්‍රියත් මෙතන තියෙනවා දැන්. නේද?
ඔව් එතකොට දැන් අපි ඉස්සරලාම කරන්න ඕන වාචා කම්මන්තා ජීවද
නෑ ඒක සීල සමාධි ප්‍රඥා කියලා ඒ ලේසියට බෙදුවට ඕක ඇත්තටම ප්‍රඥාවෙන් පටන් ගන්න දැන් ප්‍රඥාවට තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක වැටෙන්නේ මොනවටද ප්‍රඥාවට
ඒක මුලින් දාලා
තියෙනවා ඔව් ඒක තියෙන්නම ඕන ඒක නැතුව සීලයක් රකින්නත් බෑ කියන්නේ නුවණක් නැතුව සීලයක් රකින්න බෑ නේද සීලේ රකින්නේ කොහොමද කියලා ප්‍රඥාවෙන් යෙදෙන්න ඕන කුමක් සඳහාද සීලේ රකින්නේ කියලා නුවණක් තියෙන්න ඕන මොකද්ද මේකෙන් තියෙන ප්‍රතිඵල කියලා නුවණක් තියෙන්න ඕන හරි ඔය වගේ ඒ කියන්නේ මූලික මට්ටමකට රකින්න පුළුවන් හැබැයි ඒක දැන් මං කිව්වේ ඉස්සෙල්ලා ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගයට වැටෙන්න ඕන මිත්‍යා දෘෂ්ටි ටිකෙන් මිදෙන්න ඒ ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගයේ ඉන්න කෙනාට තමයි ලෝකෝත්තර පැත්තට යන්න පුළුවන්. හරි? එතකොට දැන් සීල සමාධි ප්‍රඥාගේ වහන් ලෞකික මට්ටමින් තියෙන සීල සමාධි ප්‍රඥාවකුත් තියෙනවා. ලෝකෝත්තර මට්ටමින් එනකොට ඊට වඩා ගැඹුරු. ඒක සම්මා දිට්ඨියෙන්මයි ඇති වෙන්නේ.
ඒ කියන්නේ
ප්‍රඥාවෙන්මයි ඇති වෙන්නේ. මූලික වෙන්නේ. හරි? ඒකමයි ওই බුදුදහම ප්‍රඥාවන්තයන්ටයි කියලා තියෙන්නේ. ඔව්. දැන් ඔහොම කිව්වහම බය වෙන්න එපා. දැන් මේ ප්‍රඥාව කියන්නේ ඉගෙනගත්තු එක නෙවෙයි. හරි? මේ ප්‍රඥාව මේ හත් හැවිරිදි ළමයටත් තියෙන්න පුළුවන්. මේ ධර්මය අවබෝධ කරගීමේ හැකියාව. කිසිම දැනුමක් නැති කෙනාටත් තියෙන්න පුළුවන්. මේක අර බුද්ධිය එක්ක අර නිකන් හිතන්න පුළුවන්කම යමක් තේරුම් ගන්න පුළුවන්කම. නෑ ඒ සමාධිය.
යම තේරුම් ගැනීම.
තේරුම් ගැනීම. ඔව්. ඒ කියන්නේ නිකන් බුද්ධියෙන් දැන් කවුරුවත් කිව්ව පළියටම නෙමෙයි තමන් ඒක විමසලා අවබෝධ කරගන්න ගතියක් තියෙනවා. මේක ඇත්තද කියන එක වගේ. හරි. ඒ ප්‍රඥාව කියන එක ඉගෙන ගැනීම නෙමෙයි. කිසිම පොතක් අකුරු බැරි කෙනාටත් ප්‍රඥාව තියෙන්න පුළුවන්. ඒ ඥානෙ ඒක දැනුම. ඒ දැනුම නෙමෙයි මෙතන ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාව කියන්නේ දැන් කියන දේක් තේරුම් ගන්න පුළුවන්කම තියෙන. මොකක් හරි කියවුවහම. හරි. ඒ ප්‍රඥාව එක්කෙන්නේ. සමහරෙකුට දෙයක් කිව්වහම එකපාරට ඒක වැටෙන්නේ නැහැ. ඒකයි ඉතින් කේකේ හැටියට වෙනස්. දැන් ඒ ප්‍රඥාව කියනකොට යමක් විමසන්න පුළුවන් හැකියාවක් ඒක. තමන්ගේ නුවණින් විමසන්න පුළුවන් හැකියාව. කිව්ව පළියටම පිළිගන්නේ නැතුව ඒක පොඩ්ඩක් අර තමන්ගේ පැත්තෙන් නුවණින් හිතලා බලන්න පුළුවන්. මේක මෙහෙම වෙන්න පුළුවන්ද? හරි. එහෙම කෙනාට තමයි මේ චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන්. මොකද මේක තව කෙනෙක්ගේ දැනුමෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ධර්මයේ තිබුණාට බුදුහාමුදුරන්ට ධර්මයේ කියා දෙන්න පුළුවන් වුණාට කෙනෙක්ව නිවන් දැක්වීමේ හැකියාව නැහැ. කෙනෙකුට සමාධිය ලබා දීමේ හැකියාව නැහැ. හරි. සෝවාන් කිරීමේ හැකියාව නැහැ. සෝවාන් වෙන මාර්ගය පෙන්වන්න පුළුවන්. එයා ඒකට උත්සාහයක් කරන් කළොත් විතරයි ඒක සිද්ධ වෙන්නේ. එයාගේ ප්‍රඥාව වැඩුණොත් විතරයි ඒක සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් බුදු කෙනෙක් හැමෝම නිවන් දැක්වයි නේද? යථා භූත ඥානය කියන්නේ ඇත්ත ඇති හැටි. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න නුවණින් මෙනෙහි කරන විදිය. ඒ කියන්නේ මේක උපදින්නේ කොහොමද කියලා ඇත්ත ඇති හැටියටම දකින්න විදිය. නුවණින් දැකීමේ හැකියාව. ඔකත් දැන් වචනෙන් කියනවා ඉතින් යෝනිසෝ මනසිකාරය කියලා. ඒ වුණාට ඒකේ ගැඹුරක් තියනවා ලොකු. හරි. මේක ඇති වෙන්නේ කොහොමද? දැන් ලෝකේ කියනකොට ලෝකය හටගන්නේ කොහොමද? ලෝකේ Nirodha කියන්නේ මොකද්ද? ඔන්න ඔය අවබෝධය තියෙන්න ඕන. ලෝකේ හටගත්තේ මොකක් නිසාද? ඒ හේතු නැත්තම් මේ ලෝකය නෑ නේද කියන අවබෝධය එන්න ඕන. එහෙම නැතුව යෝනිසෝමනසිකාරයක් කරන්න බෑ. ඒ කියන තරම් ලේසි නෑ. ඒ කියන්නේ ඒකේ දකින්න දැක්මක් තියෙන. දැන් මේ ලෝකය කියන එක දැන් ඔක පොඩි උදාහරණයක් දුන්නොත් අපි අර ගත්තනේ දැන් වතුරට එබෙන බල්ලෙක් හිතනවනේ බල්ලෙක් ඉන්නවා කියලා. අන්න දැන් බල්ලගේ ලෝකය මොකද්ද? තව බල්ලෙක් ඉන්නවා. අපිට නෙමෙත්තේ මේ බල්ලට ඉන්නවා නේද? ඌ බුරනවා ගොරෝනවා නේද? දැන් ඒ බල්ලගේ ලෝකය කියන්නේ යන තව බල්ලෙක් ඉන්නවා. සතර මහා ධාතුයෙන් හැදිච්ච නේද? ලේ මස්ස ඇට ඒ වයින් හැදිච්ච පණ තියෙන තව බල්ලෙක් ඉන්නවා කියන විශ්වාසෙ නේද ඌ ඉන්නේ? හරි. ඔව්. දැන් ඔතන සම්මාදිට්ඨිය ඇති වෙනවා කියන්නේ නැහැ. දැන් අපේ මට්ටමින් බැලුවොත් අපි දන්නවා මේ බල්ලා මුලා වෙලා. බල්ලෙක් නෑ. ඔය මනසෙන් හදපු බල්ල. එහෙම හිතන්න හේතු ටික යෙදෙනකන් විතරයි ඒ බල්ලගේ මානසිකත්වයට බල්ලෙක්ගේ ලෝකයක් තියෙන. අන්න එතකොට ඒ හේතු යෙදෙන්නේ නැති වෙනකොට ඒ අවිද්‍යාව මුලාව යෙදෙන්නේ නැති වෙනකොට අර බල්ලා Nirodha පිහිටන්නේ. දැන් පේනවද ලෝකය මොකද්ද? ලෝක Nirodhe මොකද්ද? හරි. ලෝකය හැදිලා තියෙන්නේ මේ අවිද්‍යාවෙනුයි මුලාවෙනුයි. ඒ ටික යෙදෙන්නේ නැති වෙනකොට ඒ ලෝකයක් නැහැ. ලෝක Nirodha. ඒකේ මාර්ගය හොයාගන්න එක තමයි දැන් කරන්න ඕනේ. ඒ අවබෝධේ ආව. ඕකෙන් තමයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් බල්ලාගේ මනසෙන් හදපු ලෝකයක් නේද තියෙන්නේ. ඌ දැඩිව විශ්වාස කරන නෑ නෑ එළියේ තියෙනවා. අපිත් ඔහොමයි. අපි දන්නේ මේ මනසෙන් හදපු දෙයක් එළියේ තියෙනවා කියලා හිතන්නේ. දැන් බල්ලා ඇහෙන් දැකලා නේද එළියේ බල්ලෙක් ඉන්නවා කියලා හිතුවේ. අපිත් ඇහෙන් දැකලමයි අර එළිය අරව තියනවා කියලා හිතන්. බල්ලාගේ දෘෂ්ටියේ අපිත් ඉන්නේ. මේක තමයි ලෝකෙට අයිති දැක්ම කියන්නේ. හැබැයි ඒක ඉක්මවා ගිය දැක්මක් තියෙන. දැන් අපි බල්ලා රැවටිලා කියනවා වගේ තමයි බුදුහාමුදුරුව අපි රැවටිලා. අපේ ඇහැට අපි මුලා වෙලා කියන්නේ. අපි කියන්නේ බල්ලාගේ ඇහැ නිසා බල්ලා මුලා වෙලා කියලා. ඒ වගේ අපේ ඇහැ නිසා අපි මුලා වෙලා කියලා ඒකෙන් එහා දැක්ක කෙනා රහතන් වහන්සේ දකින්න. ඒකයි මේ අර ලෝකයේ Taman තුලයි කියපු එකේ පොඩි අදහසක් ඔතන තියෙනවා. ආර්ය නැත්තම් ඒ සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය එනකොට තමයි ඒ දැක්ම එන්නේ. මුළු ලෝකෙම මේ ආයතන හයෙන් හදාගත්තු ලෝකයක් වෙයි තියෙන්නේ. අපි දැනට එළියේ තියෙනවා කියලා විශ්වාස කළාට. මේ විශ්වාස කිරීම දෘෂ්ටි. දැන් බල්ලාගේ තියෙන දෘෂ්ටිය. තව බල්ලෙක් ඉන්නවා කියන එක. නේද? දැඩි මතයක්. මේ
මායාවක්
වගේ. මායාවක්.
ගැටුමු ගමන් ඒකේ තනම අනිත්‍ය වෙලා යනවා නේද?
දැන් එහෙනම් ඕක දැන් කතා කරන්න බෑ අපි. දීර්ඝව කතා කරමු. මේ දැන් මම පොඩි අදහසක් දුන්නේ. දැනට හිතෙනවා නම් ලෝකෙ එළියේ තියෙන්නේ කියලා මතක තියාගන්න මේ මුලාව. අර බල්ලාගේ දැක්ම. ඔව් දැන් මිරිඟුවක් කියලා හිතෙන්නේ නැහනේ අර පොල් ගහක් මිරිඟුව කියලා හිතනවා. නැතන් තමයි ප්‍රශ්න. දැන් ගත්තේ රූප සංඥාව. අපිට හිතන්නේ පොල් ගහ. මිරිඟුවක් කියලා හිතෙන්නේ නැහනේ. ඒකයි මේ ධර්මයට අනුව දකින්න ගැඹුරක් තියෙනවා. ඔව්. සම්මුති පරමාර්ථ කියලා කියනවා. ඒවත් ඉතින් කොහොම ගැඹුරුයි. ගැඹුරෙන් කතා කරන්න ඕන. ඔය දන්න මට්ටම තාම සම්මුති දැක්මමයි ඔය තියෙන්නේ. පරමාර්ථ කියලා හිතාගත්තට. මේ අර එළියේ තියෙන පොල් ගහ සතර මහා ධාතු කියලා කියයි.
ඒ වචනෙන්ද?
නෑ අපි තේරුම් ගත්තා. දැන් ඕකම කියන්න පුළුවන් නේද අර බල්ලට අර වතුරේ ඉන්න බල්ලා සතර මහා ධාතු කියලා. අන්න ඒ වගේ කතාවක් ඔය අපි කියන්නේ. තේරුණාද ඒකේ ගැඹුර? දැන් අපි හිතෙන් හදාගත්තු දෙයක් එළියේ තියෙනවා කියලා දැඩිව විශ්වාස කරගෙන ඈ ඒක හැදිලා තියෙන්නේ සතර මහා ධාතු වලින් කියනකොට. දැන් බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා දැඩිව විශ්වාස කරගෙන. හරි. ඌ අභිධර්මයේ ඉගෙන ගත්තා නම් කියයි ඔය ඉන්නේ සතර මහා ධාතු බල්ලෙක්. දැන් ඇත්ත ඇති හැටි දැකලාද? නැහැ. පේනවද එතන? තියෙන වැරද්ද. සම්මා දිට්ඨිය නැති කමේ වැරද්ද පේනවද? ධර්මයේ දැනගත්තටම බෑ ඒක. ඔන්න හරි. ඒක තේරුම් ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්ම. අපිත් කරන්නේ ඒකමයි කියලා. මොකද ඒක තමයි උදව් වෙන්නේ ලෝකෙ ඉක්මවා යන්න. අපි ඇහැ පාවිච්චි කරලා තියෙන්නේ බල්ලා ඇහැ පාවිච්චි කරලාට වඩා වෙනස් විදිහකට. නැත්තම් ඒ විදිහටම ඒ දෘෂ්ටියෙන්ම. පේන දේ තියෙනවාම කියන දෘෂ්ටියෙන්ද? ඒකනේ බල්ලෙක් ඉන්නවා කියලා රැවටෙන. පේන දේ තියෙනවාමයි කියන දෘෂ්ටියක ඉන්නේ. අපි ඇයි අර පොල් ගහ තියෙනවා කියන්නේ? පේන නිසා. පේන දේ තියෙනවමයි කියන දෘෂ්ටියක ඉන්න හින්දා. හරි. ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි නේද? හිතන්න ඕනේ. ඒ හිතන්න ඒකයි මං කිව්වේ මේ ලේසි නෑ ඔක තේරුම් කරන්න. අමාරුත් නෑ තේරුම් ගන්න. අපේ තියෙන වැරදි දෘෂ්ටි ටික කඩා ගන්නයි තියෙන්නේ. ඒ යථාභූත ඥානය කියන්නේ ඇත්ත ඇති හැටි දකින එක. එතන බල්ලෙක් නැත්තම් නැති බව තේරුම් ගන්නවා. එතකොට තව ප්‍රශ්නයක් අහන්න බලන්න නැත්තම් එහෙම පේන්නේ කොහොමද? ඒකට හේතුඵලත් දකින්නවා. බල්ලෙක් කොහොමද හටගත්තේ? පටිච්ච සමුප්පන්න උනේ කොහොමද? කියන එකත් දකින්නවා. ඒකයි පටිච්ච සමුප්පාදෙත් දකින්න තියෙනවා. නැති දෙයක් නම් පේන්න බෑනේ. ඒකත් විස්තර කරන්න පුළුවන් වෙනවා. ඒකට තමයි පටිච්ච සමුප්පාදී තියෙන්නේ. මේ හේතු යෙදුන හින්දා එහෙම පේනවා. බල්ලගේ අවිද්‍යාව මුලාව තියෙන හින්දා එහෙම පේනවා. ඒ හේතු නොයදුනා නම් එහෙම දෙයක් නැහැ. හේතු නිසා හට ගන්නවා, හේතු යදුන්නේ නැත්නම් හට ගන්නෑ. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. ඕක දැක්කොත් සෝවන් වෙන්න පුළුවන්. නේද? කොණ්ඩඤ්ඤහා උදිරෝ සෝවන් උනේ කොහොමද? මොකද්ද අවබෝධය ලැබුවේ? ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියන්නේ නේ? මොකද්ද කියන්නේ? ධර්මයේ දැක්කා කියලා මොකද්ද කියන්නේ? යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. අච්චරයි. හේතුන්ගෙන් යමක් හටගත්තද හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. දැන් අපි දන්නේ ලෝකේ හටගෙන තියෙන හේතු වලින් කියලා. නේද? මේ ලෝකේ නිරෝධයක් දකින්නේ කොහොමද? හේතු නිරෝධ නම් නිරෝධයි කියලා දකින්නේ කොහොමද? ඔව්. මේකයි දැන් අර බල්ලාගේ නම් පුළුවන් නේද? බල්ලෙක් හටගත්තේ ඇයි කියලා හේතුව දකින්න පුළුවන්. ඒ හේතු යදුන් නැත්නම් දැන් අපිට හේතු යදිලා නැහැ. අපිට බල්ලෙක් පිහිටනවා. වතුර. අනේ ඒකයි හේතු නිසා හට ගන්නවා. හේතු යදුන් නැත්නම් හට ගැනීමක් නැහැ. හරි. ඔන්න ඔහොම ධර්මතාවයක් තියෙන. හරි. ඒකට ආන කොණ්ඩඤ්ඤහාමුදුරෝ නේද? පස්වගතව සංගේ සෝවාන් වුණා කියන්නේ යංකේංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ඔක අවබෝධ කරගන්න. සරියුත් හාමුදුරුව සෝවාන් වුණේ මොකක්ද අවබෝධ කරගන්නේ? යේ ධම්මා හේතුප්පවා තේ සංහේතුන් තථාගතෝ වා. හේතු ප්‍රත්‍යයෙන් හට ගැනීමක් තියෙනවා. ඒ හේතු ටික දේශනා කරනවා. ඔක ඇහුවහන් සෝවාන් වුණා. දැන් බලන්න ඔය ඔක්කොම නිකන් එක වගේ නේද? ඒ එකම දේ තියෙනවා. හේතුඵල ධර්ම පටිච්ච සමුප්පාද. ඕකයි අවබෝධ කරන්න තියෙන්නේ. එතන තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. ඒ එක්කෙනාට වැටහෙන විදිහ නැත්තම් දේශනා කළේ එකම ධර්මයි. ඔය ධර්මයේ තමයි එක එක විදිහට විස්තර කළේ. පටිච්ච සමුප්පන්න. පටිච්ච සමුප්පන්න කියන්නේ මේ හේතු නිසා හට ගන්නවා කියන එක. හේතු රිය දෙන්නේ නැත්නම් නිරෝධයි. එහෙම හට ගැනීමක් නැහැ. අර බල්ලාගේ උපමාව එක්ක දාලා බලන්න. ඒ බල්ලා හට ගන්න හේතු යෙදුනොත් හට ගන්නවා. ඒ හේතු යෙදුන් නැත්නම් හට ගැනීමක් නැහැ. නිරෝධයි. ඔය දේ තමයි අපේ මේ හැම ආයතනෙම ඇහැ කන නාසය දිව ශරීරයෙන් කරන්නේ ওই ටික. අපි මුලා වෙන්න හේතු ටික යෙදෙනකොට මුලා වෙලා ලෝකෙම වෙනවා. ඒ හේතු යෙදුන් නැත්නම් ඒ ලෝකෙ ඉක්මවා දකින්න පුළුවන්. ලෝක නිරෝධේ දකින්න. ඉතින් මේ ගැඹුරුයි. ගැඹුරු කිව්වට නිකන් තේරුම් ගන්න බැරිමත් නැහැනේ. පොඩි දැක්මක් තියෙනවා ඉතින්. තව ටිකක් හොයනකොට පුළුවන් වෙයි අවබෝධ කරගන්න. ඔව්. ඒක තමයි.
ඉස්සරහට කතා කරනකොට
දැන් ඔය අවබෝධයට අදාළ සාකච්ඡා තමයි අපේ අර CD එකේ තියෙන්නේ. ඒකයි මම කිව්වේ. ඉතින් ලොකු ධර්ම දානයකට සහභාගී වෙන්න පුළුවන් ඒක බෙදලා දුන්නොත් ඇහුවොත් අවබෝධ කරගන්නත් පුළුවන් වෙයි සමහර විට. නේද? හරි. එහෙනම් අපි අවසන් කරමු නේද? ඔව්. දැන් ඔයගලන්ට ගොඩාක් සතුටු වෙන්න පුළුවන් මේ කාලේ තුල මේක කාලේ නාස්ති වුණා නෙමේ කාලේ බොහොම ප්‍රයෝජනයක් ගත්තා. සීල සමාධි ප්‍රඥා තුනම වැඩෙන විදිහ. ඔව්. අනිවාර්යෙන් සීලයක් රැකුණානේ. නේද? මේ කාලේ තුල සමාධියකුත් වැඩුණා. හරි. ඊළඟට ප්‍රඥාවකුත් දැන් වැඩුණා. මේ සාකච්ඡාව තුලින් වැඩුණේ ප්‍රඥාව. කියන්නේ කලින් දැකපු නැති විදිහකට හිතන්න පුරුදු වෙන විදිහේ දෙයක්. ඒක තමයි ප්‍රඥාව වැඩෙනවයි කියන්නේ. මේ ධර්මය අහනකොට ප්‍රඥාව වැඩෙනවා. ඉතින් සතුටු වෙන්න පුළුවන් සීල සමාධි ප්‍රඥා වැඩෙන විදිහේ වැඩපිළිවෙලක මේ කාලේ ගත වුණේ. ඒ හැම වෙනකොට ඒ කුසල් රැස් වෙනවා. තමයි කුසල්. කුසලස්ස උපසම්පදා කියන්නේ. අකුසල් යටපත් කරන දේවල්. එතකොට ඒ කුසල් බොහොම අනුසස් තියෙනවා. මහානි සංසය. මහා කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පිං රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පිං අනුමෝදන් කරන්න. මේ පිං කැමැති දෙවි දේවතාවන් වහන්සේලා ඉන්නවා නම් මේ පිං අනුමෝදන් වෙත්වා. සතුටටපත් වෙලා දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන දෙවි දේවතාවන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැවමත් ආරක්ෂා කරනසේක්වා. යම්කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයක් සතුරු උපද්‍රවයක් නරක කර්ම විපාකයක් වෙන්න තියෙනවා ඒ සියල්ලෙන්ම අපව ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින්වල බලයෙන් අපිට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් යාව නිබ්බානපත්තිය. අපට මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. දැන් අපේ අර බල්ලගේ අවිද්‍යාව හින්දානේ ලෝකේ හදන්නේ ඒවා තමයි සංඛාර කියන්නේ. සංස්කරණය කරන ඒවා. ඒ අවිද්‍යාවෙන් හදන සංඛාර සීරම. සබ්බේ සංඛාර සියලුම සංඛාර. අනිත්‍යයි දුකයි. දුකටපත් කරනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති බව දුක්ඛාති බව. ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න. යදා භූත ඥානෙ කිව්වේ ඒකම තමයි යදා පඤ්ඤාය පස්සති. ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න. හරි? එතකොට තමයි මේ මුලාව හින්දා ඇති කරගත්තු දුක අතාරින්නේ. අත නිබ්බින්දති දුක්ඛේ. ඕක තමයි විසුද්ධියට මාර්ගය වෙන්නේ, නිවනට මාර්ගය වෙන්නේ. ඒ සමග්ගෝ විසුද්ධිය. ඒ වගේම මේ හිතට අරමුණු වෙන ධර්මතා සේරම සබ්බේ ධම්මා කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. අනත්තාති. සබ්බේ ධම්මා අනත්තාති. ඒක ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න යදා පඤ්ඤාය පස්සති. එතකොට මේ මුලාව හින්ද ඇති කරගත්තු දුක අතාරිනා. අත නිබ්බින්දති දුක්ඛේ. ඒ සමග්ගෝ විසුද්ධිය. ගාත තුන කියමු. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.